نہیں سادھو، අද දිනය 2021 වසරේ දෙවැනි මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන. අද ලෝකේ සමහර පිරිසකටත් විශේෂ දවසක් බවට පත් වෙලා තියෙනවා. මොකද්ද මේ වැලෙන් වැටිච්ච දවසද? ඕ මොකක් දෙයක් තියෙනවා හැම. එතකොට ඒව ආරම්භ වෙලා තියෙන්නේ ආදරය, ප්‍රේමය, එකිනෙකා අතර තියෙන ඒ සහසම්බන්ධතාවය මුල් කරගෙන ඒවයි වටිනාකමක් අගයක් මං හිතන්නේ සලකන දවසක් වෙන්නේ නැති. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සමයේදී මේ හැඟීම් අතර තෝලණය වෙන සමාජය සම විටම විශ්ලේෂණයට ලක් වුණා. ඉතින් ඔය කොසල් මහරජතුමාටත් හිතල වෙන්නේ නැති වැලන්ටයින් දවසකද මන් දන්නේ කොසල් මල්ලිකාවගෙන් අහනවා ඔබ වැඩියෙන්ම ආදරේ කාටද කියලා. මම හිතන්නේ වැලන්ටයින් දවසේ එන්නේ නැති. ඒ මහපු දවසේ කෝසල මල්ලිකාව බොරු කිව්වේ නෑ. අද ඉන්න මල්ලිකාව බොරු කියනවනේ. කෝසල මල්ලිකාව බොරු කිව්වේ නෑ. කෝසල මල්ලිකාව කිව්වා මහරජ මම නම් වැඩියෙන් ආදරේ මටමයි කියලා. ඔය ඇත්ත කතාව කියනද අද ඉන්න මල්ලිකාවරු කියන්නේ නෑනේ. ඕක තමයි ඇත්ත, ඕක තමයි සත්‍ය. එහෙම කතා කළා. ඊළඟට ඉතින් මැදේම තුවරුත් එක්ක සාකච්ඡා කර කර ඉන්න ගමන් තව කතිකාවක් ඉපදුනා. ඒ කතිකාව තමයි මේ ඉන්ද්‍රියන් අතර ප්‍රබලම ඉන්ද්‍රිය මොකක්ද කියලා. ඒ කියන්නේ ප්‍රබල වශයෙන්ම අපිට බලපාන බලපවත්වන ඉන්ද්‍රිය මොකක්ද කියලා සාකච්ඡාවක් කියලා. ඉතින් එක්කෙනෙක් කියන ප්‍රබලම ඉන්ද්‍රිය ඇහැ තමයි. ඇහැ තමයි පරිස්සම් කරන්න අමාරු, ඇහැ යනවා එහෙ මෙහෙ කියනවා. තව අමාත්‍යවරයෙක් කියනවා නෑ 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 ඇහැ නෙමේ කන තමයි මේ, කනෙන් තමයි ගොඩක් බැඳෙන්නේ කියලා තව අමාත්‍යවරයෙක් තර්ක කරනවා. තව එක්කෙනෙක් කියනවා ඇහැ කන වගේ නෙමේ අපේ තියෙන රස තෘෂ්ණාව, දිව තමයි මේ ලෝකෙට පුදුම විදියට ආසත්තව වැදෙන්නේ කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් කියනවා ඒක නෙමෙයි අපිට තියෙන්නේ මේ කායික සන්තර්පය, කායික වින්දනය තමයි මේ වැඩිම ප්‍රබල පාලනය කරගන්නම අමාරු ඒක තමයි කියලා කියනවා. ඕ සංවාදයක් ඇති වුණා. මේ සංවාදයක් ඇති වුණාට පස්සේ අවසානයේ මේක බේරගන්න බැරි හින්දා මේක බුදුරජාණන් වහන්සේ ළඟටත් ගෙනිච්චා මේ ප්‍රශ්නේ. ඒවිත බුදුරජාණන් වහන්සේ මේ දිහා බුදුනුවණින් බලලා දේශනා කළා. එහෙම පොදුවේ හැම මිනිස්සෙකුටම බලපාන ප්‍රමුඛ ඉන්ද්‍රියක් කියලා එකක් නැහැ. ඒක නේද අපිට පිළිගන්න පුළුවන්. ප්‍රමුඛ ප්‍රධාන ඉන්ද්‍රියක් කියලා එකක් නැහැ. හැම මිනිස්සෙකුටම අරුම පුදුම විදියට බලපාන එක් එක් මිනිස්සයා එක් එක් ඉන්ද්‍රියන් මුල් කරගෙන තදින් ඇලෙනවා. සමහර අය ඇස මුල් කරගෙන ඇලෙනවා. සමහර උදවිය කන මුල් කරගෙන ඇලෙනවා. සමහර උදවිය නාසය මුල් කරගෙන ඒගොල්ලන්ට නාසය තමයි මුල. සමහර උදවිය දිව රස රසමසු ආහාර අනුභවයට තමයි ඒගොල්ලෝ කැමති. දිව මුල් කරගෙන ඇලෙනවා. සමහර උදවිය කායික සංතර්පය ආදී දේවල් වලට තදින් ඇලෙනවා. සමහර අය මනෝභාවයන් තුලත් හීන දකිමින් ඇලෙන පිරිස ඉන්නවා. මානසික වින්දනයේ ප්‍රමුඛතාවය ලබාගත් උදවියක් තියෙනවා. මේ සදායතන තුල එක් එක් පුජ්‍යලයාගේ චරිතානුරූපීව අනුකූලව එක් එක් ඉන්ද්‍රියන් මුල් කර ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඉතින් අද ආදරය කරන ඒ ප්‍රේම කරන රෝස මල් දෙන අයට මේ දේවලුත් කියලා දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපි ළඟ කියලා. මිනිස්සු ළඟ තියෙනවා. ඒකට කෙනෙක්ගේ හොයාගන්නත් පුළුවන්. දැන් සහ සම්බන්ධ වෙලා ඉතින් අවාහ විවාහ කටයුතු වෙලා මිනිස්සු ඉස්සරහට යන්න නෙවෙව කරන්නේ. එතකොට මිනිසුන්ට තේරුම් ගත්තොත් මේ මගේ ස්වාමියා මේ ඉන්ද්‍රියේ ප්‍රමුඛතාවයේ තියෙන කෙනෙක්. මේ මගේ භාර්යාව මේකේ ප්‍රමුඛතාවයේ තියෙන කෙනෙක්. මේ ඇසට මුල් තැන දීපු කෙනෙක්, කනට මුල් තැන දීපු කෙනෙක්, ඈ මේ නාසයට මුල් තැන දීපු කෙනෙක්. දැන් නාසයට මුල් තැන දීපු කෙනෙක් ඉන්නව නම් භාර්යාව සාම්පුරුෂයා ගඳට හිටියොත් මොකද වෙන්නේ? ගඳට හිටියොත් එහෙම දාලා යනවා. මොකද යාට ගැළපෙන්නේ නේ. ඒකයි වෙන්නේ. දැන් දිවට මුල් තැන දෙන ස්වාම්පුරුෂයෙක් ඉන්නවා. නෝනට හොඳට කෑමෝ යන්න බැරි නම් මොකද වෙන්නේ? වැඩි හරියන්නේ වැඩි කාලයක් පවුල් ගන්න හම්බෙන්නේ නැහැ. දාලා යනවා. ගැටළු යට ගන්නවා. ඉතින් ඒ වගේ තමයි අනිකුත් දේවල් වලත් ඒ වගේ තමයි. ඒ දේවල් වලට ගැළපීම ඔය කේන්දරේ බලන්නේ තෝකටම තමයි ඔය ගැළපීම් තියනවද කියලා. ඒ ගැළපීම් තිබුණොත් තමයි ඒක ඉස්සරහට යන්නේ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා මේ බැඳීම් වල තියෙන ස්වභාවය. අපි හිතාගෙන ඉන්නවා හරි උත්තරීතරයි හරි ශ්‍රේෂ්ඨයි කියලා. ඔව් හරි ශ්‍රේෂ්ඨයි වෙන එකක් ඉතින් දන්නේ නැති නිසා. නමුත් ඒක දිහා බැලුවහම ඒකේ තියෙන විද්‍යාවක්. ඒක නිග්‍රහ කරන්න දෙයක්වත් නෙමෙයි, ප්‍රශංසා කරන්න දෙයක්වත් නෙමෙයි. ඒකට තියෙන්නේ අර හේතු නිසා ගැළපීම. මොකද්ද බුදුහාමුදුරු දේශනා කරේ මේ බැඳීම් අතර? මේ ලෝකේ හිතේ බැඳීම් හට ගන්නවා එක එක හේතුන් පදනම් වෙලා. සමහරලාට රූපය පදනම් වෙලා බැඳීම් හට ගන්නවා. ඒ කියන්නේ ලස්සන නිසා. ඒකනේ වැඩියෙන්ම අහන්නේ නේද? කොල්ල විතරක් නෙමෙයි අම්මා තාත්තලා බව අහනවා කෙල්ල ලස්සනද කියලා. අහනවද නැද්ද? ආ එහෙම නැත්තම් කොල්ලා ඔව් දැක්කම උදේ පාන්දර දකින්න පුළුවන් මූණක් තියෙන කෙනෙක්ද කියලා අහනවා. ඈ නැත්තම් ඔය හෝතම්බුව මේකත් එදාගත්තා අපේ පැවුගේ මූණ බලන් ඉන්නේ කියලා නේද? ඒ නිසා මේ එහෙමද කියලා අහනවා. ඉතින් රූපේ නිසා බැඳෙනවා කියනවා. සමහර උදවිය ශබ්දේ නිසා ශබ්දේ නිසා බැඳෙනවා. කිසිම අනිත් ගැළපීමක් නැති වුණාට ඒ අය ශබ්දයට කැමති නිසා, ඒ කටහඬ නිසා බැඳිලා වුණොත් අවා විවාහ කටයුතු ඒව සිද්ධ කර ගන්නවා. ඉතින් ඔය වශයෙන් ඉන්ද්‍රිය සම්පස්සේ නිසා ඒවට ගැළපෙනවා කියනවා. හැබැයි ඒක අනිත් පැත්තක් දේශනා කරනවා. ධනය වෙනුවෙන් බැඳිලා ආපු කෙනෙක් හිටියු ධනය විනාශ වෙනකොට ඒ ඇත්ත අයින් වෙනවා කියනවා. බලය වෙනුවෙන් බැඳිච්ච අය ඉන්නවා නම් බලය නැති වෙනකොට ඒගොල්ලෝ ඔක්කොම අයින් වෙනවා කියනවා. රජ කෙනෙකුට එහෙම සර් සර් කියන්නේ හැමෝම බලය දෙන කාලෙටයි. බලය නිසා බැඳිච්ච අය බලය ඉවර වෙච්ච ගමන් මොකද වෙන්නේ? අනේ ගෙදර ඉන්න බලු නුට්ට කට්ට විතරයි අර බලන්න ඉන්නේ. කවුරු වගේ නැට්ට වනවන ඉන්නේ ගෙදර. වෙන මොකෙක්වත් එන්නේ නැහැ බලන්න. ඒක තමයි බලේ නැති වුණා. රූපය නැති වුණොත් එතන බිඳෙනවා, බලය නැති වුණොත් එතන බිඳෙනවා, ධනය නැති වුණොත් එතන බිඳෙනවා. යමක් අපේක්ෂා කරයිද, යමක් මුල් කරගෙන බැඳෙයිද, ඒ දේ නැති වුණොත් මොකද වෙන්නේ? ඒ බැඳීම නැති වෙනවා, ඒ බැඳීම කැඩෙනවා. පින්වත් මේ ඒ නිසා මේ ලෝකේ තියෙන්නේ අන්න ඒ ආකාරයේ තමන්ගේ සිතේ තියෙන ලොල්භාවයට ගැළපෙන තැනක් ආවහම ඒ ලොල්භාවය මුල් කරගෙන ඒ කටයුතු සිද්ධ වෙනවා. අපි ඕන තරම් දැකලා තියෙනවා ධනය මුල් කරගෙන සිද්ධ වෙන විවාහ. කිසිම ගැළපීමක් නැතුව රූපය මුල් කරගෙන වෙන විවාහ තියෙනවා. ඒ කියන්නේ පරම්පරාවට ගැළපෙන්නේ නැහැ. මේවා මොකක්ද ගැළපෙන්නේ? රූපය විතරයි ගැළපෙන්නේ. ඒ නිසා ඔය රජ කාලවල වලත් තියෙන සිද්ධි රූපය නිසා වෙච්ච දේවල් තියෙනවා. රූපය මුල් කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ ආදී වශයෙන් මිනිස්සුන්ගේ බැඳීම් හට ගන්නවා. ඉතින් මේ බැඳීම් සාමාන්‍යයෙන් ඉතින් අපි ලෞකික වාසයේ අය හිතාගෙන ඉන්නවා ඕක හරි නිර්මලයි, හරි උත්තරීතරයි, හරි ශ්‍රේෂ්ඨයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ වුණාට බුදුහාමුදුරු දේශනා කරපු වචනය තමයි මේවා අවසානයට අරගෙන ගියාම ඔය රස වින්දනය කරගෙන කරගෙන යනවනේ. හැමදාම පොල් සම්බෝලයි බතු කාලා ජීවත් වෙනවනේ කොහොමරි. ඕම කාල අවසානෙට ගිහාම මොකද උත්තරේ? ඒකේ බුදු වදනේ තියෙනවා පින්වත්නි, ප්‍රේමතෝ ජායති සෝකෝ. ඕනම බැඳීමක කෙලවර දෙන්නේ මොකද්ද? සෝකය. ඒක මරණින් හරි වෙන් වෙනවනේ. එතකොට එක්කෙනෙක්ගේ මලගම තව එක්කෙනෙක් දකින්නවා. ඒක ඉතින් ඕනද මහත්යද කියලා කියන්න බෑ. කවුද කියලා එක්කෙනෙක්ගේ මලගම තව එක්කෙනෙක් දකින්නවා. ඉතින් අර ප්‍රේමයෙන් හිටපු කෙනාට, ජීවත් වෙලා හිටපු කෙනාට එහෙන් දුක් විඳිනවා. අනු මනුස්සය සමහරලාට මැරිලා ගිහිල්ලත් හිතෙන් දුක් විඳිනවා වෙන්න පුළුවන්. මනෝකායේ ඒකෙන් දුක් විඳිනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් පතාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ওই ප්‍රේමයේ සම්බන්ධයෙන් දේවල් සමහර වෙලාවලට මම සිනහවට ලක් කරපු අවස්ථාත් තියෙනවා. ඉතින් එක්තරා 100 කෙනෙක් දවසක් පුදුම ප්‍රේමයකින් ජීන්න ජීවත් වෙලා වයස 70 80ක් විතර වෙනකම් මං හිතන්නේ වයස ඇති. ජීවත් වෙලා කොහොම හරි භූතැංගල වෙන්නේ ඉතින් මහත්ය නැති වෙනවා නෝනට කලින්. දැන් මෙතන සිද්ධ වෙලා තිබුණේ මේ නෝන නැති වෙලා දිනව මහත්යට කලින්. එතකොට මහත්යයි ඉන්නවා. එතකොට මහත්ය මේ ප්‍රේමේ දුක වේදනාව දරා ගන්න බැරුව මාව හොයාගෙන ඇවිල්ලා මහත්ය ඉතින් තමන්ගේ ප්‍රේමාන්විත ජීවිතය ගැන සීයගෙන එයා ඉතින් මට කිව්වා එයාගේ දුක. හාමුදුරුවනේ මම ජාති ජාතිත් මම පතන්නේ මගේ නෝනම තමයි කී කියා ඉතින් මේ අඬනවා. ඉතින් අනිත් නෝනලත් කල්පනා කරයි ඒ වගේ මාත්‍යකෙදින හොඳයි කියලා. මං ඊට පස්සේ ඒ සීයගෙන් අමුතු පරීක්ෂණයක් කළා. ඉතින් මං සීයගෙන් අහනවා, සීය යාළු වෙලාද බැන්දේ? එහෙම නැත්තම් මේ කතා කරලා කපුකමක් කතා කරලාද ප්‍රපෝසල් එකක්ද කියලා. ඊපස්සේ කිව්වා මේ කපුකමක් කතා කරලා ප්‍රපෝසල් එකක්. එහෙම තමයි කතා කරේ. මලමාලි බලන්න ගියාද? ඔව්, මලමාලි බලන්න ගියා. හා. ඉතින් මේ දැහැත්වට්ටි අරගෙන එන දවසේ මුලින්ම හිත ගියේ ඉස්සල්ලම මොකටද කියලා ඇහුවා. ඉස්සල්ලම හිත ගියේ මොකටද කියලා ඇහුවා. මේ සීයා ඉතින් පැන්න ගමන් කිව්වා, ආමුදුරන් වහන්සේ පයට පෑගෙන්න කොණ්ඩේ. පයට පෑගෙන කොණ්ඩේ කියන්නේ බිමත් ඇතිල්ලෙනවා කොණ්ඩේ දිග ඇරලා යනකොට. ඒ තරමට දිග කොණ්ඩයක් නෝනට තිබිලා තියෙනවා. ඒ වගේම කියනවා අපේ නෝන නාන්න ගියාම කොණ්ඩේ අරන් එන්න මං තව එක්කෙනෙක් යවනවා කිව්වා. හරි ෂෝක් නේද? ඒ කියන්නේ දිග කොණ්ඩයක් මේ තිබිලා තියෙනවා මේ මහත්මයේදී. ඉතින් මෙතුමත් ආස කරලා තියෙන මේ කොණ්ඩේ කොණ්ඩේ මංගව තිබුණා තිබිලා තියෙන. චුට්ටක් හැලිලා ඒත් තිබිලා තියෙනවා දනිස්ස පල්ලයාට. අවසාන වෙනකුණුත් තිබිලා. හරි. දැන් මම දැනගත්ත මේ රූපෙට ඇලුණු පුජ්‍යලේ මේ. හැබැයි මේ රූපේ නැති වුණා නම් එහෙම මේ කතන්දරේ මීට වඩා වෙනස් විදිහකට ලියවෙන්න ඉඩ තිබ්බා. එකම්වත් මේ නෝන මැදදී කොණ්ඩේ කැපුවා නම් මේක වෙනස් වෙන්න ඉඩ තිබ්බා. මම හවද ලැබනාත්මේ ඔය නෝනම උපදින. හැබැයි ඉතින් පොඩි වෙනසක් තියෙනවා. පොඩි මොංගල් ලුක් එකකුත් එක්ක කොණ්ඩේ අර උඳුගව කාලා තනින් තනින් උඳුගව කාලා කොණ්ඩේ හැලිලා කොණ්ඩේ නෑ කොණ්ඩේ කොටයි මේ තනින් තනින් ඔළුවේ තැන් තැන් වල කුටි කුටි නෑ. හැබැයි වාගේ නොවන තමයි මේ ඉපදිලා ඉන්නේ රීබර්ත් එක. මේ මං අහුව දැන් විවාහ කරගන්නවද? සීයාක පාට නතර වුණා. නතරලා කල්පනා කරලා කියනවා. එහෙම උනොත් හිතලා බලන්න වෙනවා කිව්වා. කොහොමද ප්‍රේමේ හැටි? කොණ්ඩේ නැති වුණා නම් හබ. ඒ නිසා ජීවිතයේ යථාර්ථයේ බැඳීම් වල තියෙන ස්වභාවය විද්‍යාව ඕක හොඳට තේරුම් ගන්න. මං උනත් එච්චරයි තේරුම් ගන්නේ. දැන් මේ ධර්මයට බැඳිච්ච අය ධර්මයේ කියන කම විතරයි ඉන්නේ. උඹන කියන්නේ තේරෙකට කවුරුත් නැහැ. ඈ කවුරුවත් නැහැ බන කියන්නේ තේරෙකට. ඉතින් ඒ වගේ අර යමකට බැඳිලා තියෙනවා නම් ඒ බැඳිච්ච දේ එයාලඟ නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? එතන ඒක ඉවරයි. එතකොට ඒක ඉවර වුණයි කියලා අපි අරයට දොස් කියලා වැඩක් නැහැ, වංචාකාරය කියලා. මෙයාට දොස් කියලා වැඩක් නැහැ. බොරුකාරය කියලා වැඩක් නැහැ. මේක තමයි විද්‍යාව. තේරුණා නේද? මේක තමයි යථාර්ථය. දැන් මේ එළියේ ඉන්න බලුකුක උන්ට කෑම දෙනවා නම් අපි හැමදාම උන් හරියට වෙලාවට ඉන්නවා. කෑම දෙන්නේ නැත්තම් උන් වටේ ගිහිල්ලා කෑම හොයා ගන්නවා. ඉතින් අර අල්ලපු ගෙවල් වලින් එන්නෙන් කන්න යනවා. ඉතින් ජීවිතෙත් ඕක තමයි තියෙන්නේ. හරියට කෑම දෙන්න බැරි වුණොත් සංග්‍රහ කරගන්න බැරි වුණොත් ඒගොල්ලොත් වටේ ගිහිල්ලා කෑම හොයා ගන්නවා. ඉතින් ඕක තමයි ජීවිතයේ ස්වභාවය. මේ සුපර්සෝන් එකේ මෙහෙ වටේ යන්න පුළුවන්. මේ ඒක නිසා උන් ගිහිල්ලා මේ කැම හොයා ගන්නවා. මේක තමයි ජීවිතයේ යථාර්ථය. ඒතකොට මේකට දොස් කියලා වැඩක් නැහැ. ඒතකොට මර්ම කියන්නේ බඩිකින්නින් ඔබ බල්ලෝ මෙතන හිටපියව් කියලා. උන් කැම දෙනවා නම් විතරයි උන් ඉන්නේ. කැම දෙන්නේ නැත්නම් උන් යනවා. ඉතින් මේකදී මම කියන්නේ මේ අන්‍යෝන්‍ය වෛර කරන එක, අන්‍යෝන්‍ය විරසිකකම් ඇති කරගන්නක කරන්න ඕනේ නෑ. තමන්ගේ පැත්තෙනුත් තමන්ට බලන්න පුළුවන්, අනුන්ගේ පැත්තෙනුත් බලන්න පුළුවන්, මේකේ විද්‍යාව බලන්න පුළුවන්. එවිට ගහමරා ගන්න ඕනේ නෑ, එනකොටා ගන්න ඕනේ නෑ. මෙන්න මෙහෙම බුදුහාමුදුරු යථාර්ථයක් කියලා තියෙනවා. මේක තමයි තණ්හාව, ආශාව, මේක තමයි පැවැත්ම, මේක තමයි යථාර්ථය. මේකේ අවසාන කෙලවර ප්‍රේමතෝ ජායති සෝකෝ. උත්තරේ ඇවිල්ලා තියෙනවද නැද්ද කට්ටියටම? වයසරේ යනකොට උත්තරේ එන්න ඕන ප්‍රේමතෝ ජායති සෝකෝ කියලා. ප්‍රේමය සෝකයටම හේතු වෙයි. බුදුහාමුදුරු ඉස්සර ප්‍රිය වූ දේ සැප එළවනවා කියලා තමයි තර්කයේ තිබුණේ. ප්‍රිය වෙන දේ සැප එළවනවා කියලා, සැප ගෙනල්ලා දෙනවා කියලා. බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ ප්‍රිය වූ දේ දුක තමයි අපිට ගෙනල්ලා දෙන්නේ කියලා. ඉතින් ලොකු සංවාදයක් ගියා. එවිට බුදුහාමුදුරු උදාහරණ ඇතුව පෙන්නුවා. අර අහවල් තන ස්වාමියා නැති වෙලා අර ලයේ අධ්‍යාගෙන අඬන කාන්තාව ඇයි අඬන්නේ? ප්‍රිය ස්වාමියා නැතිවීම නිසා. අර අහවල් තන අර මේ කාන්තාව අර දරුවා නිසා අඬනවා ඇයි? තම ප්‍රිය දරුවා නැති වෙච්ච නිසා. රහවල් තන භාර්යාව නැතිවීම නිසා අඬදර මිනිස්සෙක් ඉන්නවා. ඇයි ප්‍රිය භාර්යාව නැති වෙෂා? ඒක නිසා තමයි බුදුවරු කියන්නේ ප්‍රේමතෝ ජහයති සෝකෝ, ප්‍රිය වූ දේවල් අපිට ශෝකය ගෙනල්ලා දෙනවා. මේන්න මේක උසස් ඥානයකින් දකින්න ඕන. මේව දැක්කම තියෙන වාසිය මොකද්ද? මේව දැක්කම තියෙන වාසිය තමයි පින්වත්නි අපට මේව සිද්ධ වෙනවා ජීවිතේ. කවදාකරි මුණ ගැහෙනවා. මුණ ගැහෙනකොට ඒක දිහා හරි උපේක්ෂාවෙන් සංසුන්ව ධර්මානුකූලව බලන්න පුළුවන්. තේරුණා නේද? ධර්මානුකූලව බලන්න පුළුවන්කම ලැබෙනවා අපිට. අපිට ධර්මානුකූලව බලන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට තැවෙන්න ඕනේ නැහැ. මේක තමයි ජීවිතය කියලා එයා අවබෝධ කරගෙන ජීවත් වෙනවා. ඊළඟට පින්වත්නි වේලාසනින් මේව දැනගත්තාම ආසත්තරස මේවයි ඇලෙන්න ඕනේ නැහැ. මොකද්ද? ජීවත්ව සිටියේදී මේවා මහා පූජනීය උත්තරීතර දේවල් කියලා ආසත්තරස ඇලෙන්න ඕනේ නැහැ. ඔය ආසත්තරස ඇලිච්ච කට්ටිය කඳු වලින් පල්ලෙහාට පැනලා මැරෙනවා. ඒ වසවිස පානය කරලා මැරෙනවා. එකිනෙකා මරා ගන්නවා. අනිත් කෙනා තැරලා ගියාම අනිත් කෙනා ඇඟපය අතපය කපා ගන්නවා. සමහර උදේ බෙල්ලේ වැළලා ගන්නවා. අපි අහලා තියෙනවා නේ සමාජයේ. ඒවට රුකුල් දෙන ගීත තියෙනවා ලංකාවේ. සියදිවි හානි කරගන්න රුකුල් දෙන ගීත තියෙනවා. එක්වෙන්නට නොහැකි වුණොත් සැතපෙමු අපි එක මිනිමැටි වගේ සින්දු තියෙනවා රටා. ඒවයි හදලා මොටිවේට් එකක් මොටිවේෂන් එකක් කරලා තියෙනවා. මොනවද මේ මොලේ මේ සියදිවි හානි කරගන්න ගොඩාක් ලංකාවේ ගායක ගායිකාවෝ ඒ ගීත ඇත්ත වශයෙන්ම තහනම් කරන්න ඕන. මොකද හේතුව මානසික අවපීඩනයකට රුකුල් දෙන ගීත නිසා. එහෙම ගීත ඉතින් බලාගෙන ඔක්කොම ටික කැන්සල් කරන්න ගියොත් එහෙම ලංකාවේ සිංහල සින්දුවක් අහන්න නැති වෙනවා. මොකද ඔක්කොම තියෙන්නේ විරහව සහ මේ ඍණාත්මක යවයන් නැති කරවන ගීත තමයි තියෙන්නේ. බහුතරයක් තියෙන ගීත. ඉතින් මෙන්න මේ දේවල් වලින් වැළකීලා මේ සමාජයට බුද්ධිමත් ලෙස බලන්න පුළුවන්. කවුරුවත් දැස වෛර කරන්න ඕනේ නැහැ. මෙන්න මෙහෙම විද්‍යාවක් ලෝකේ තියෙනවා. මෙන්න මෙහිගේ ලෝකේ මෙන්න මෙහෙම යථාර්ථයක් තියෙනවා. මේ යථාර්ථයක් තියෙනවා. මේ ලෝක රූපෙට බැඳෙන්නේ, ධනයට බැඳෙන්නේ, බලයට බැඳෙන්නේ, හැඩයට බැඳෙන්නේ, රසයට බැඳෙන්නේ වෙන මොකක්වත් නැහැ. අපි හිතාගෙන ඉන්නෝ මට ආදරය කරයි කියලා. කවුරුත් කෙනෙක් කෙනෙකුට ආදරය කරන්නේ නැහැ. එයා තුල එයාගේ ආස්වාදයේ රුචිකත්වය එයා භුක්ති විඳිනව ඇරෙන්න කෙනෙක් කෙනෙකුට මේ ලෝකේ ආදරය කරන්නේ නැහැ. ඒ බොරු. රූපයට කැමති කෙනා රූපයත් තෝරගෙන කටයුතු කරනවා. ඒ රූපේ බල බලා ඉතින් අර මිනිස්සු ආස්වාදයේ විඳිනකොට අර රූපේ තියෙන කෙනා හිතනවා මේක මට ආදරේ කියලා. නමුත් ඇත්තෙන්ම එහෙම එකක් නැහැ. එතකොට ශබ්දයට ආස කරන කෙනා ශබ්දයේ කතාවට මේ කැමති නිසා ඒ කර ඇත්ත වශයෙන්ම කෙනෙකුට ආදරේ නෙවෙයි, ඒ යාගේ රුචිකත්වය. දැන් මේව තේරුම් ගත්තට පස්සේ හරි නුවණකින් යුක්තව ඥාන සම්පයුක්තව යෝග ජීවිත ගත කරන්න පුළුවන්. එතකොට මේ විද්‍යාව දැනගත්තාම නෝනල වුණත් දැනගන්නවා මහත්ය අපේ මහත්ය දිව මුල් කරගත්ත කෙනෙක්. උට රස කෑම හදලා දෙන්න ඕන නැත්තම් පිට ගිහින් පිට හෝටල් වලින් කනවා කියලා. එතන ලස්සන කෑම හදලා දෙනවා. ඌ ගිහිල්ලා එතකොට පිට හෝටල් වලින් කන්නේ ගෙදර හෝටලෙම කාවේ. එතකොට මේ කෙනා මෙහිමයි පිරිසුදු කමට පිළිවෙලට කැමති. එතකොට ගෙදර පිළිවෙලට ලස්සනට තියාගන්න ඕන නැත්තම් ඌ මායිල වල වෙන ගෑණියෙක් ගේවි ගෙදරට ගෙනල්ලා කල්පනා කරන්න ඕන. මෙයා මානසික සහනයට කැමති. මෙයාට කරදර කරන්න හොඳ නෑ වැඩි. එතකොට මෙයාට මානසික සහනය දීලා එයාට වේගය දීලා ඉන්න ඕන. වැඩි කච කච ගාලා මේ කෑ ගහන්න හොඳ නෑ කියලා මේ බිරින්දෑවරු දැනගන්න ඕන. ඔහොම දැනගන්න ඕන. මෙහෙම දැනගත්තාම බලන්න මොනතරම් ලස්සනද ජීවිතේ කියලා. පුජ්‍යල චරිත හඳුන ගන්නවා. ඊළඟට තමන්ගේ චරිතෙත් තමන් හඳුන ගන්නවා. අනිත් අයත් තමන්ගේ මහත්මයාට තේරෙන්නේ නැත්තම් කියලා හරි දුන්නනම් හරි මගේ චරිතය මේකයි, මම ඔබගේ කැමති වෙලා තියෙන්නේ මේවට, මම ඔබගේ ආස ඔබගේ ධනයට, එහෙම නැත්තම් බලයට, එහෙම නැත්තම් ලස්සනට, එහෙම නැත්තම් මොනවා හරි දෙයක් කියන්න පුළුවන්. එතකොට ඉතින් මහත්මයා දැනගන්නවා මේ තනාව මේකට තමයි බැඳිලා ඉන්නේ, මේකට තමයි ආස කරන්නේ. එතකොට සන්තෝෂෙන් හැමෝම ඉන්නවා. සන්තෝෂෙන් හැමෝම ඉන්නකොට ගෙදර ප්‍රශ්න නැහැ නේ. ගෙදර ප්‍රශ්න නැත්තම්, සමාජීය ප්‍රශ්න නැත්තම්, ආර්ථික ප්‍රශ්න නැත්තම් තමයි නිවන් දකින්න හිතෙන්නේ. දැන් ඔන්න නිවන් දකින්න හිතා ගන්න පුළුවන් මේ ප්‍රශ්න ටික විසඳගත්තට පස්සේ. මොකද්ද මේ ලෝකේ යථාර්ථය? ඇයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නිවන් දකින්න හිව්වේ? හැම දෙයකින්ම ආඩ්‍යයි. හැම දෙයකින්ම ආඩ්‍යයක්, ආඩ්‍ය වෙන්නේ නැතුව, පරිපූර්ණ වෙන්නේ නැතුව කෙනෙකුට නිවන් දකින්න හිතෙන්නේ නැහැ. පින්වත්නි, මේක සිටුවරුන්ගේ දහම, රජවරුන්ගේ දහම බවට පත් වෙන්නේ ඒකයි. නුවණැතියන්ගේ දහම, මේක පොඩි පොඩි ඔය මේ යාඥා උන්නහෙලගේ දහමක් නෙමෙයි මේක. අර නැති දේවල් දෙයියන්ගෙන් ඉල්ල ඉල්ල කෑ ගහන දුප්පත්තුන්ගේ දහමක් නෙමෙයි මේක. කාලා කාලා ඇති වෙලා උගුර ළඟටම ඇවිල්ලා හිර වුණාට පස්සේ බඩ පිරිච්ච මිනිස්සුන්ගේ දහමක්. බඩ පිරිච්ච පරිපූර්ණ මිනිස්සුන්ගේ දහමක්. මොකද්ද නිවන කියලා හොයනවා. ඊට පස්සේ තේරුම් ගන්නවා මේ අපි ලෝකයා කියලා හිතාගෙන වැඩ කළාට මේ තියෙන්නේ මානසිකත්වයක්, මනෝ ලෝකයක්. මානසිකත්වයක් තමයි තියෙන්නේ, වෙන මොකක්වත් නැහැ. දැන් මෙතන මේ අපි තියාගෙන ඉන්නේ මෙතන පංචස්කන්ධ විතරයිනේ. මෙතන මේ පුටුවක් උඩ පංචස්කන්ධයක් තියෙනවා. අපේ තත්වය, අපේ ගරුත්වය, අපේ ජේෂ්ඨත්වය, අපේ කුසලා කුසල බව ඔක්කොම කොහෙද හැදිලා තියෙන්නේ? මනෝභාවයක් තුළ. දැන් බලන්න එක එක භාවාත්මක ගුණයන් වලින් අපේ මනස නැගී හිටලා තියෙනවා. එක් එක් පුජ්‍යල ගුණාංගයන් වලින් මනස නැගී හිටලා තියෙනවා. එක් එක් චරිත ප්‍රකට කරනවා. බලන්න පින්වත් හැම දෙනාම ඔබේ චරිතෙ නෙමෙයි ළඟ ඉන්න කෙනාගේ චරිතෙ. මගේ චරිතෙ නෙමෙයි ඔබේ චරිතෙ. ඔබේ චරිතෙ නෙමෙයි අන්න අයගේ චරිතෙ. ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා කියන්නේ මේගොල්ලෝ එකක් වෙන එක. ඔබ සියලු දෙනාම ආර්ය භූමියට පත් වුණොත් ඇත්තටම ඔබට තේරෙන ඔබ වගේමයි ළඟ ඉන්න කෙනා. අපි වගේ, අපි සියලු දෙනා වගේමයි අනිත් අය. මම වගේමයි අනිත් සියලු දෙනාම. ආදි වශයෙන් තේරෙන්න පටන් ගන්නවා. ආන්න එකෙක් වගේ දැනෙනකොට අන්න එක පවුලේ අයටවත් ඕක දැනෙන්නේ නෑනේ. එක පවුලේ අයියල මල්ලිලා නංගිලා කළවාසේ ඔය මිනිස්සු එකතුනහට එක පවුලේ අයටවත් එකට දැනෙනවද? එකට දැනෙන්නේ නෑ. නමුත් ආර්ය ශ්‍රාවකයන්ට එකට දැනෙනවා පින්වත්නි. තේරුණා නේද? ආර්ය ශ්‍රාවකයන්ට එකට දැනෙනවා. මේ එක පවුලක්, එකම ශක්ති ස්වභාවයක්, එකම එනර්ජි එකක් තමයි ගලාගෙන යන්නේ. විෂම නැහැ, විවෘතයි. ගුප්ත නැහැ. විවෘත මනසින් යුක්තව වාසය කරනවා නම් ඒ ආර්ය භූමියටපත් වෙච්ච කෙනෙක් විතරයි. අනිත් අය ඔක්කොම වහගෙන ජීවත් වෙන්නේ. සාධාරණත්වයේ සහ යුක්තිය බදනම් කරගෙන නෙමෙයි මිනිස්සු ලෝක ජීවත් වෙන්නේ. තමා කියන එක කෙනා බදනම් කරගෙන තමාගේ පැත්තට ඇද ගන්න ඔක්කොම ටික. මේ ලෝකේ මේ යුද්ධයක් වෙලා තියෙන්නේ ඒකයි. හැමදේම යුද්ධයක් වෙලා තියෙන්නේ ඒකයි. ඉතින් ඒක කවදාවත් කරන්න බැරි වැඩක්. නිරූපකකින් වතුර බලාපොරොත්තුෙන් දුවන මොයෙක් වගේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්වලා තියලා තියෙන්නේ. අපිටත් කියන්න තියෙන්නේ ඒකයි. ඒ පිහිට, ඒ පිළිසරණ කවදා ලබන්න බෑ. මිනිස්සු බලාපොරොත්තු වෙන දේම අහිමි වෙනවා කියනවා ලෝකෙ හැටි. ඒ වගේම මාරයත් එහෙමයි. මාරයත් මහ බුදුම මිනිස්සේ. මේ බලාපොරොත්තු වෙන දේම මාරය දෙන්නේ. එපයි කියන දේවල් තියෙනව නේද? ඒක දෙනවා. ඇයි? මාරයට උවමනා කරන්න බොහොම හරි බඳව ගන්න. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් බුදු පියාණන් වහන්සේ මේ එපයි කියලා ඔක්කොම ටික කැලේට ගිහිල්ලා බුදු වෙන්න උත්සාහ කළානේ සිද්ධාර්ථයන්. එතකොට මාරය ඇවිල්ලා මොකද කිව්වේ? ඔන්න බලන්න මාරය ඇවිල්ලා කියනවා ඔබට සක්විති රජකම දෙන්න. ඔබට මේ ලෝකාධිපති රජකම දෙන්නම් මොකද කියන්නේ? ආන්න දැක්කනේ. එපයි කිව්වොත් මාරය එලෝ එලෝ ඒක දෙනවා. තේරෙන්නේ නැහැ. දැන් ඔය පෝසත් වෙන්න ඕනේ කියලා කිව්වොත් එහෙම පුදුම විදියට මේ මිනිස්සු දුප්පත් කරනවා. අමාරු මිනිස්සු නම් මට පෝසත්කම මොකක්වත් ඕනේ නැහැ. සේවයක් කරනවා කියලා දෙයක් කරගෙන යනවනම් ඒ මිනිස්සුන්ට බොහෝ දේවල් ලැබෙනවා. ඒක මානසිකත්වයක් ඇතර තියෙන්නේ. ඒ නිසා පතන දේම නොලැබෙන එපහ කියන දෙහිම එලෝ එලෝ ලැබෙන ලෝකයක් වෙනවා තේ. තේරෙනා නේද? එපා කියලා දැන් එතකොට හාමුදුරන්ටත් එහෙමද? ඒක සත්‍යයි මටත් එහෙමයි. මම මහානුනේ මේ ආරණ්‍යක කැලේක ඒකත් කෙලවරේම මිනිස්සු නැති කුටියක මිනිස්සු නොදක ඉන්න ඕන කියලා තමයි මම අහන්නේ. ඒ කියන්නේ මට මිනිස්සු ඒ තරම් අපිරි මිනිස්සු කියන්නේ විශ්වාස කරන්න බෑ. මේ ඉන්නවා මේ අඟේ ඉඳන් කන කනවා. ඉතින් ඒ වගේ මිනිස්සු පෙන්වන්න බැරි නිසා මම හරි සන්තෝෂ වෙනවා මිනිහෙක් දැක්කේ නැති දවසට. එහෙම මහනුනේ මං කැලේක ඉන්නේ. දැන් මාරය මොකද කරේ? බයි පයි කියන්නේ මොකද්ද? ඔබට මං ඒකම දෙනවා කියලා ඒවල මූ ගෙනල්ල මාව නගරෙට දැම්මනේ. දැන් කැලේ නම් වෙන්නේ දැන් මේ අතුරු ගිරියට වෙලා. ඔව්. ඒක ඉසල කොළඹ හතර ගෙනල්ලා දැම්මා. නගරේ උච්චම තැනට ගෙනල්ලා දැම්මා මම මේ ඉඳපන් කියලා. ඊට පස්සේ මෙතෙන්ද ගෙනල්ලා දැම්මා. ගෙනල්ලා දාලා ඉතින් මිනිස්සුන් පණ කියන්නේ සැලැස්සුවා. මේ ලෝකේ හැටි. එතකොට පෙන්වතුන්ට තෝකේ මොකද්ද ගන්න තියෙන්නේ? ඔබ ආසම දේ ඔබ එපයි කියන්න පුරුදු වෙන්න ඕන. මම බොරුවට එපයි කියන්නත් බෑ. හැබැයි ඇත්තට මේක එපා වෙන්නත් ඕන. ඇත්තට මේක එපා වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒ දේ මාරය ගෙනල්ලා දෙනවා. දැන් මම ඔක සම්බන්ධ කරමු ඔක ටිකක් නිවනට. දැන් අපේ වෙනසු මේ නිවන කියන එක ඕනේ කියන එලෝගන යන්නේ නේ. අපි කියමුද නිවන ඕන්නේ අපිට ඕන්නේ නිවන මොකද නිවන? එහෙම කියලා බලමු. ඕන්නේ ඔය ඇති නිවන එක නිවනක් අම්මට ඕන්නේ. එහෙම කිව්වහම මොකද මනසේ ක්‍රියාවලිය? අපිට ඕන පින්වත් මේ මනස හිස් කරගන්න. මොනවයින්ද හිස් කරගන්න ඕන? සංකල්ප වලින් හිස් කරගන්න ඕන. මේ සංකප්ප රාගෝනේ නේද? සංකල්පයේ ඇලීමක් නේ තියෙන්නේ. සංකල්ප වලින් අපි නිදහස් කරගන්න ඕන. දෘෂ්ටි වලින් නිදහස් කරගන්න ඕන. මම අහන්න කැමතියි ඔබ නිවන් දකින්න කැමති නම් දැන් ඔබ දෘෂ්ටි වලින් නිදහස්ද සංකල්ප වලින් නිදහස්ද කියලා නැද්ද? එහෙනම් ඉතින් නිවන හොයාගෙන යන්න එපා, වැඩක් නැහැ. සංකල්ප තියෙන කෙනෙකුට නිවන දෙන්නේ නැහැ. ඒ කියන්නේ සුදුසුකම් ෆයිල් එකක් නැතුව මිනිස්සෙක් යනවා වීසා ඇප්ලයි කරන්න. ඒ එළියේ මිනිස්සෙක් ඉන්නවා. ඊට පස්සේ මිනිස්සයා අහනවා මේ 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 සුසුකම් තියෙනවද, මේ 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 ලියකිය විලි තියෙන්න ඕන, මේකට ඇප්ලයි කරන්න නම් ඔයාට නැතුව බෑ කියලා. ඉතින් මෙයා කියන මට මුකුත් එහෙම ගෙනාවේ නැහැ, මම නිකන් ආවා ඇප්ලයි. එහෙම හම්බෙන්නේ නැහැ නේද? ආ එතකොට අපි මේ දෘෂ්ටි සමූහයක් තියාගෙන සංකල්ප සමූහයක් තියාගෙන අපි මේ අයදුම් කරනවා නිර්වාණයට. එතකොට හම්බ වෙයිද? හම්බෙන්නේ නැහැ. එහෙනම් සුදුසුකම් හදා ගන්න ඕන. සංකල්ප කිසිත් නැතිව, දෘෂ්ටි කිසිත් නැතිව නිවනට අයදුම් කරන්න. සංකල්ප කිසිත් නැතිව, දෘෂ්ටි කිසිත් නැතිව නිවනට අයදුම් කරන්න. දැන් වැඩේ කරන්න ඕන තව මෙතන. බලටි ගහන් ඉඳලා හරියන්නේ නැහැ. බොහොම අමාරුවෙන් හරි, පෙරගලන ලද පිනකට හරි, නොසිතපු වෙලාවක මේක අපේ ජීවිතේ උදා වුණා. මේ ධර්මයේ පහළ වුණා. ඒ පෙර පාරමී බලයට බුදුවරුන්ට දම් පිංකම් කරලා, බොහෝ දෑ පූජා කරලා, වන්දනාමාන කරලා, බුදුවරු කෙරෙහි ශ්‍රද්ධාවෙන් සසර හිටපු කෙනෙක් නිසා තමයි මට මේ ධර්මය එහෙම පහළ වුණේ පින්වත්නි. හැබැයි ඒ කාලේ නිවන් දැක්කේ නැහැ. තේරුණාද? මම ඒ කාලේ නිවන් දැක්කේ නැහැ. මං ගෞතම බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ හිටපු කෙනෙක්. නමුත් ඒ කාලේ ඒ නිවන් දැක්කේ නැහැ. ඒ නිසා දැන් මේ කාලේ කොහොම හරි තව තව බුදවරු ඉන්න කාලවලවල, කකුගඟ, කෝණාගම, කාශ්‍යප බුදවරු ඉන්න කාලවලවලත් අපි මේ සංසාරේ විවිධ ආකාරයෙන් මේ ඔය බුදුගුණය අපි අහලා ඇති, දැකලා ඇති. ඔය ඇත්තොත් එහෙමයි. ඔහේ හරි කරත්තයක් හරි ලෝකයේදී මගතොටේදී දැකලා හරි ඇති. නැති වෙන්න බෑ. ඉතින් අපි මොන වගේ මිත්‍යා දෘෂ්ටික ආගම් වලට බැඳිලා හිටියද කියලා කියන්න බෑනේ. ඒ නිසා මේ ලෝකේ වෙනස් කරන්න, මේ ලෝකේ ඇත්ත දැනගන්නේ කවදද? පරම්පරාවෙන් එන ආගමට, ජාතියට, කියමන් වලට වහල්ලු වෙන්නේ නැති අය. ඈ බෞද්ධ ත්‍රිපිටකයට වහලෙක් වෙනවා, මුස්ලිම් කෙනා කුරාණයට වහලෙක් වෙනවා, ක්‍රිස්තියානි කෙනා බයිබලයට වහලෙක් වෙනවා. එහෙම වුණොත් ඒ වහල්ලු කවදත් ඉන්නවා. ඒ වහල්ලු සදාකාලිකයි ලෝකේ. ඒක සාමාන්‍යයෙන් ස්වභාවික වහල්ලු. ලෝකේ වෙනස් කරන්නේ, ලෝකේ ඇත්ත දැනගන්නේ කොයි ජාතියේ පුදුණත්, මොන ආගමේ පුදුණත්, මොන කුලයේ පුදුණත්, ස්වාධීන හා නිදහස් සහ සත්‍ය දැනගැනීමේ අදහසින් කරුණ දිහා සහ ජීවිතේ දිහා බලන මිනිස්සු විතරයි ලෝකේ ජයගන්නේ. අනිත් ඔක්කොම ස්වභාවික වහල්ලු. ස්වභාවික වහල්ලු. ඒක වෙනස් කරන්න බෑ. ඒක ලෝකේ හැටි. ඒ මිනිස්සු එපමණකින් ඒක පිළිගන්නේ ඊට වඩා දෙයක් හිතන්නේ ශක්තිය නැති නිසා. ශක්ති සම්පන්න මිනිස්සු තමයි තියෙන දෙයට වඩා දෙයක් හිතන්න පුරුදු වෙන්නේ. දැන් බුදුහාමුදුරු කියන දේම හෝ පිළිගත්තාම එයා වහලේ. ඒකනේ බුදුහාමුදුරු දේශනා කරන්නේ. මා කිව්වා කියලා කිව්වත් එහෙම, මම කිව්වත් එහෙම බාර ගන්න එපා. ඔබ ඒක විමසන්න ඕන. විමසලා ඔබ තුලින් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. දැන් අර උපාලිය ඇවිල්ලත් ප්‍රසාදය දක්වනකොට කිව්වේ උපාලිය මේ ඉක්මනින් පැහැදෙන්න එපා. ඔබ තව පොඩ්ඩක් මං කිව්ව නිසා බාර ගන්න එපා. තව ඔබ තුලින්ම ඔබ ධර්මයේ මතු කර ගන්න. මේක බුදුරජාණන් වහන්සේගේ කාලේ හැම මිනිස්සෙකුටම දීපු උපදේශයක්. ඉතින් අද කියන බුදුහාමුදුරු කිව්ව නිසා බාර ගන්න ඕනේ කියලා. එහෙම බුද්ධ අනුශාසනාවක් කරන්නේ නැහැ බුදු කෙනෙක්. ඒ කියන්නේ ඒක බොරුයි කියනනේ, නොපිළිගන්න කියනවා නෙමෙයි. පිළිගන්න කියනවත් නෙමෙයි, ඔබ විමසා බලන්න. තේරුණා නේද? දැන් ආනන්ද හැමදෙරු කිව්ව ගමන් මේක පිළිගන්න එපා කියන එකෙන් අදහස් කරන්න, ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙමෙයි. විමසා බලන්න. මොකද සම්මර්ශන ඥානය නැතුව මේ සාසන ධර්මයේ කිසිම අධිගමයක් ලැබෙන්නේ නැහැ පින්වත්. මේ සම්මර්ශන ඥානය තියෙනවා. මොකද්ද අපි නිවන කියලා හොයාගෙන යන්නේ? අන්ත දෙකෙන් නිදහස් වෙනවා. මොනවද මේ නිවන් ගම්මග කියලා ඔබ යන්නේ? අන්ත දෙකෙන් නිදහස් වෙන. දැන් ඔබ අන්ත දෙකෙන් නිදහස්ද කියලා බලන්න. මොකද අන්ත දෙක? තේරුණේ? හැම දෙයකම තියෙන අන්ත දෙකක් තියෙන. හරි. අපි ගමුකෝ ඔබ ඉන්න තැන ඉඳලා මේ බිත්තියට දුර කොච්චරද කියලා බලන්න. මේ මෙතන තියෙන බිත්තියට දුර කොච්චරද? අඩි වලින් කියතොත්, මීටර වලින් කියතොත් කොච්චරද? ඔන්න ඔබට වැටහෙනවා. අඩි 20ක් ඇතිනේ. ආදි වශයෙන් ඔහොම තේරෙනවා. මීටර 4ක් 5ක් 10ක් ඇති කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට. එතකොට ඔතන අන්ත දෙක මොකද්ද? එකක් තමා කණුවක් වෙලා, අනිත් එක බිත්තිය කණුවක් වෙලා, අන්තයක් වෙලා. එතකොට අන්තයක ඉඳන් අන්තයකට මයින්නවා. දැන් ග්‍රහලෝක අතරේ මයින්නකොටත් මොකද කරන්නේ? ඔය පෘථුවියේ ඉඳලා ඒ ග්‍රහලෝක වලට තියෙන දුර. එතකොට අපි ඉන්න තැන අපි කණුවක් කරගන්නවා, එතන ඉඳන් අතේට මයින්නවා. කවුද මේ පළවෙනි අන්තය හදන්නේ? කවුද? අන්න මම කියන අන්තය. නැත්තම් අපි ජීවත් වෙන්න පිනතුනේ දිගක් පළලක් නැති විශ්වයක. කොහෙද අපි ජීවත් වෙන්නේ? දිගක් පළලක් නැති විශ්වයක. හැබැයි දිග හදාගන්නේ, පළල හදාගන්නේ කොතනින්ද? මේ මෙතනින්. මේ මෙතනින් තමයි හදාගන්නේ. තමන් ඉන්න තැනින් තමයි හදාගන්නේ. ඉතින් මම බොහෝම කාලයක් බණ කියලා හාමුදුරු කෙනෙක් අවබෝධයට පත් වුණා. උන්වහන්සේ පළවෙනි දර්ශන ඥානයට පත් වුණා. ඉතින් දර්ශන ඥානයට පත් වුණාම කාලයක් යාව පරීක්ෂා කරන්න ඕන පින්වත්නි. එහෙම එකපාරට මේ කියන්නේ මොකද? මේ වංචනික ධර්මවලින් රැවටෙන්න පුළුවන්. තමනුත් එහෙම කරන්න ඕන, අපිත් එහෙමයි. ගෝලයේ දර්ශනයට දැක්කද නැද්ද කියලා ඒක හරියට ප්‍රකාශ කරන්න අපිත් කාලයක් ගන්නවා. ඒක යාගේ මානසික වෙනස්කම් ආදී බලලා තමයි. ඒක බුදුවරුන්ගේ කාලෙත් එහෙමයි. එහෙම තමයි බුදුහාමුදුරුත් අනුශාසනා කරලා තියෙන්නේ. හේතුම් පැවතුම් සහ සිතුවිලි දහමයන් වල කම්පන තරංග මැරලා තමයි ඒක කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ඒකෙන් හිතන්න පුළුවන් මේ ධර්මය ගැන සැක හිතනවද කියලා. ධර්මය ගැන සැක හිතනවා නෙමෙයි. ඒක තමයි හැටි. දැන් අපි දන්නවා වාහන නිෂ්පාදන කරන ආයතන තියෙනවා. ඒ වාහන නිෂ්පාදන කරන ආයතන ඒ වාහනේ ටිකක් දුවනවා. නැත්තම් කොහොමද දන්නේ නේ? එතකොට ටයර් නිෂ්පාදන කරන ඔය කම්මල ලංකාවෙත් ආරම්භ වුණා. ඒ ටයර් එක කිලෝමීටර් 5000ක් දුවනවලු. දුවල බලනවා මේ ටයර් එක කොහොමද කියලා. සාර්ථකද කියලා මේ හැම ටයර් එකක්ම. නෙවැරදි මේ තියනද? ඒ වගේ ඉතින් අපි පරීක්ෂා කරලා බලනවා. ඒක සැකයෙන් කරන දෙයක් නෙමෙයි. වඩා හොඳට කරන දෙයක්. ඒකවල බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙලත් මේක දිහා බැලුවා. ඒ දිහා බැලුවා වෙනත් පරීක්ෂාවට ලක් කරනවා. ඉතින් මේ හාමුදුරුවන් වහන්සේ මම දවසක් අර ගල්තලාවක කන්දක් උඩකට එක්කන් ගිහිල්ලා මේ ආරණ්‍යයේ තියෙන ගල්තලාව. ඒ කන්ද උඩදී මම අර තරුවක් පෙන්නලා මම ඇහුවා, මේ ගල්තලාවේ ඉඳලා ඔබ වහන්සේ අධිගමයට පත් වෙලා ඉන්නවනම් ඔබ වහන්සේට අර තරුවට හරියටම දසමෙටම දුර කියන්න පුළුවන්. මේ ගල්තලාවේ ඉඳලා අර තාරකාවට තියෙන දුර කියන්න පුළුවන් කියලා උන්වහන්සේ හරියටම උත්තරය දුන්නා. හරියටම දශමයක් අඩුව නැතුව ප්‍රකාශ කරා මේ 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 ගල්තලාවේ ඉඳලා හරියටම මෙච්චර දුර තියෙනවා මේ තාරකාවට කියලා. ඊට පස්සේ මම උන්වහන්සේගේ උත්තරේ දිහා බැලලා උන්වහන්සේ ඇත්තටම ඒ අධිගමයට පත් වෙච්ච කෙනෙක් හැටියට මම නම් කළා. මොකද ඒ උත්තරේ ඒ තරම් ශ්‍රේෂ්ඨයි. නමුත් ඒ වුන්දට බණ කියන්න මම ඒ පන්සලට යනකොට ඒ වුන්ද මුලින් හිතලා තියෙන්නේ මූ බණ කියන්න වගේ ඇවිල්ලා පන්සල අල්ල ගන්න තමයි හදන්නේ කියලා. ඒ වුමහා තමයි ඒව පාපෝච්චාරණය කරලා දර්ශනේ දැක්කට පස්සේ මං හාමුදුරුවනේ හිතුවේ එහෙමයි. ඔබ වහන්සේ දන්නේ නැති වුණාට මං ඔබ වහන්සේව එක්කන් ගිහිල්ලා අර ගල උඩින් පල්ලෙහාට තල්ලු කරන්නත් මං කල්පනා කරා කිව්වා. එහෙම කළා මෑන් දවසක් එක්කන් ගිහිල්ලා මේ අයිනක මට ගිනි ගොඩක් පේනවා කියලා ගලේ ගැට්ටට අයිනට කතා කළා. මං කෝ මට ඒක බලන්න ඕනේ නැහැ කියලා මම මෙතනින් බේරුණා. නැත්නම් අරු කර වැඩි මොකද දන්නවද? ගිනි ගොඩ පේන්න කියලා රාතෙන්ට අරගෙන ඌ කන්දෙන් පල්ලෙහාට තල්ලු කරන්න ඉඳලා දේ. ඔන්න ඔහොමයි උන්නාන්දලගේ චිත්තේ. ඉතින් මං කෝ මං එදා ඒක දැක්කා. මට අඬ ගැහුවා මං ගියේ නැත්තේ ඒකයි. මේ ඉතින් එහෙම තීද්දිත් ඔබ වහන්සේ ඇයි මට ඇවිල්ලා බණ කිව්වේ කියලා. මං කිව්වා මේක තමයි අපේ මහා කරුණාව නැමැති මෝඩකම කියලා. අපිට මේ මහා කරුණාව නැමැති මෝඩකමක් තියෙනවා අපි ළඟ. ඒක තමයි මේ මහා කරුණාව නැමැති මෝඩකම. ගලෙන් තල්ලු කරන්න හැදුවත් ඇවිල්ලා උඹලට බන කියනවා. මොකද අපි දැක්කා ඔය මුනාසෙට මේක දකින්න පුළුවන් කෙනෙක්, හේතු සම්පත් තියෙන කෙනෙක්. ඒ නිසා අපි දවන ධර්ම කිව්වා කියලා. ඉතින් ඊට පස්සේ තෙන් පිළිගන්නවා, වන්දනා කරනවා, දරු කරනවා. මිනිහා CID එකේ හිටපු එක්කෙනෙක්, හමුදාකාරයෙක්. උඩ මිනිහ මරනවා කියන ඉතර පස්සේ යන්නේ නැහැ. බුරුතු ගණන් JVP ගහලා මරපු එක්කෙනෙක්. ඉතින් ඒක නිසා මේ මේ අමුතු එකක් නෙමෙයි. ඒ එහෙම තමයි අපේ මහා කරුණාව. මරන්න හදන මිනිස්සුන්ට බණ කියනවා. මේ හොරකම් වංචා කරන්න හදන මිනිස්සුන්ට බණ කියනවා. දැක දැක ඒවෙන් බේරිලා බණ කියනවා. බුදුරජාණන් වහන්සේගේ සමයේදී අර වඳුරෙක් මග පෙන්නුවා කියලා කියන්නේ තමන්ට ගල් පහර ගහලා ඔලුව තුවාල වෙච්ච වඳුර පවා ඒක අතින් අල්ලගෙන අර කැලේ අතරමං වෙච්ච මිනිස්සට මග කිව්වලු. ඒක තමයි කරුණා. ඒක තමයි කරුණා. නමුත් ඉතින් දේවදත්තල නම් ඒක නෙමෙයි කරන්නේ. අර හස්ති රාජයෙක් මග පෙන්නුවා. මග පෙන්නපු හස්ති රාජයාගේ ගමට ආපු ගමන් දර දෙක ගලව ගත්තා. ඒ දේවදත්තලා. ඒව තමයි ජාතක පොත් වහන්සේගේ ලස්සනට කියා දෙන්නේ අපිට. කතන්දර. ඒක මොකද්ද තියෙන්න ඕන? සමහර අයගේ මනස නිවන් දකින්න සුදුසුකම් නැහැ. නිවන් දකින්න සුදුසුකම් නැහැ. අධික ලෙස ලෝකයට බැඳිලා තියෙන්නේ. උඩින් මහා උත්සාහයක් ගන්නවා නිවන් දකින්න කියලා ජරිබිරි කරනවා බණ අහනවා. නමුත් ඇතුලේ හදවතට මේ එකක්වත් කිදා බහින් නැති නිසා හදවත වෙනස් වෙන්නේ නැහැ. අපි හදවත කියලා කතා කරන්නේ වචනේ මේ මස් වලින් තියෙන එකට නෙමෙයිනේ. නියම් නේද? අපි කියනවා ඒ අපේ ගැඹුරටම දැනෙන තැනට තමයි අපි මේ හදවත කියන්නේ. ගැඹුරුම සංවේදීතාවය අන්න එතන තමයි කෙනෙක්ගේ පපුව තමයි පිරිසිදු වෙන්න ඕන. කෙනෙක්ගේ පපුව පිරිසිදු වෙන්න ඕන. එහෙම පපුව පිරිසිදු වෙන්නේ නැතුව ලෝකෙට පේන මට්ටමේ පිරිසිදු වුණාට වැඩක් වෙන්නේ නෑ. අර කැහුත්ත පිරිසිදු වෙන්න ඕන. අද එතන මොකද ගමේ මිනිස්සු කියනවා ඔයගේ කැහුත හොඳ නෑ කියලා. මේ ගමේ වචනය. මේ ඒක පිරිසිදු වෙන්න ඕන. මයින්ඩ් එක ක්ලීන් වෙන්න ඕන, පිරිසිදු වෙන්න ඕන. එහෙම නැත්නම් මේ ලෝකෙට පේන එක වැඩක් නැහැ. තමන්ට පේන තමන් පිරිසිදු වෙන කෙනෙක් වෙන්නේ. තේරෙනවද නේද? චේතනාහම් වික්කවේ කම්මං වදාමි. චේතනා වෙන්නේ කෙනෙක් පිරිසිදු වෙන්නේ. එතපි මේ ලෝකේ අපිට කෙනෙක් දිහා බැලලා කාටවත් මුකුත් කියන්න බෑ. හරි කියන්නත් බෑ, වැරදි කියන්නත් බෑ. චේතනාව දිහා බලන්න ඕන. තේරුණාද? දැන් දුටු ගැමුණු රජුරු යුද්ධ කළා. චේතනාව හොඳයි. දිවි ලෝකේ ගියා. ධර්මාශෝක රජුරු යුද්ධ කළා. චේතනාව නරකයි. පස්සේ බුදුදහම ලැබුණා. පස්සේ හොඳ මිනිහෙක් වුණා. අර පව් ගොඩාක් හේදුණා. ඒ තර මුල් කාලෙදි චේතනාව නරකින් කරපු එකට ගියා පිඹුරෙක් වෙලා ඉපදුනා කියලා කියනවා කේන්තියට. ඒ වගේ තියෙනවා පින්වත්. එනිසා චේතනාව තමයි බලපාන්නේ, චේතෝ විමුක්තිය. ඔබට චේතනා අන්තයන් නැත්තම් ඇචේතෝ විමුක්තියට පත් වෙනවා. පිරිසුදු තැනකින් සිතවිලි උපදින පිරිසුදු තැනකින් ක්‍රියාසිත උපදින කෙනෙක් බවට පත් වෙන්න ඕන. චේතාන්විත භාවයක් ඒකට එකතු කරන්නේ නැත්නම් එතන අපි කියන ක්‍රියාසිත කියලා. ඒ ක්‍රියාවත් එක්කම ඒක සිද්ධ වෙනවා. ඒක යටි අරමුණක් නැහැ. තේරුණා නේද? දෙයක් දෙන්න හිතන ඒක පිරිසුදු විවෘත මනසින් දෙයක් දෙන්න හිතන දුන්නා ඉතරයි. ඒක ඇතුළේ වෙන චේතනාවක් නැහැ. යටි චූට්ටු යටි කූට්ටු අදහසක් නැහැ. අපි සමාජයේ මිනිස්සු කෙනෙක් කෙනෙකුට යමක් දෙනකොට ඔකේ චේතාන්විත භාවය බලන්න පුළුවන් නේද? දැන් මේ දවස්වල ඔය බෝයිෆ්‍රෙන්ඩ් ලා නම් මනම් දෙනවා. මම දැක්ක මේ එක්තරා ධනක දර්ශනයක්, එක්තරා කොල්ලෙක් කෙල්ල තරහ වෙලා කොල්ලා කියනවා මගෙන් කාපු බුරියානි වල සල්ලි දීපන්. මොකද කියන්නේ? කොල්ලා කියනවා ඔව් මගෙන් බුරියානි කාපු, අයිස්ක්‍රීම් කාපු සල්ලි දීපන් ආයි. එතන යස වැඩේ කෙල්ලන්ට අයිස්ක්‍රීම් කනවට බුරියානි කනවට. ඊළඟට තව කට්ටිය ඉතින් කොල්ලෝ අන්දනවා කියලා කෙල්ලෝ හිතාගෙන කොල්ලංගෙන් අයිස්ක්‍රීම් කනවා, බුරියානි කනවා, ඇඳුම් ගන්නවා. කෙල්ලම දන්නේ නැහැ දවසක විඳවන්න උනාව. දන්නව නැතුව ඊට පස්සේ ඕ අර බුරියානි වලයි අයිස්ක්‍රීම් වලයි ඇඳුම් ගතපුවයි විඳවන්න වෙච්ච අය ඉන්නවා. සමහර අය ඒවා විවාහයෙන් කෙලවර වෙලා විවාහය තුල විඳවන කට්ටිය ඉන්නෝ ආන්දරණ අයිස්ක්‍රීම් කන්න ගිහිල්ලා තමයි මුගෙන් කෙල උනේ කියලා. ඈ ඉතින් කෑවහම වමාරන්න සිද්ධ වෙන කට්ටියට. එතකොට හැමෝම බලන්න ඕන මේකේ චේතනාව මොකද්ද. මේ චොක්ලට් එකක් දෙනවා, ටොපියක් දෙනවා, මේ තෑගක් දෙනවා, මේ මොනවා හරි ගෙනල්ලා දෙනවා, මේකේ චේතනාව මොකද්ද? ඒ නිසා මේ ලෝකේ පුතජන ලෝකේ නම් මේ බලාපොරොත්තු නැතුව දෙන දේවල් තියනවද කියලා හිතන්න අමාරුයි. හැම එකකම එක්ක දීපු දෙයකට දෙයක් දෙනවා, එහෙම නැත්නම් අනාගතයේ දෙයක් බලාපොරොත්තු යමක් දෙනවා. එහෙම නැතුව මේ දන් දෙනවා වගේ දෙන අය නම් කවුරුත් නැහැ. ඒක නිසා අපි හොඳට බලන්න ඕන මේකේ චේතනාව මොකද්ද කියලා අපි බලන්න ඕන. ඉතින් චේතනාවකින් තමයි සසරට බැඳෙන්නේ. ඇයි සසරට බැඳෙන්නේ? සසර ආස්වාදනීයයි. සසර ආස්වාදනීය. කොහොමද ආස්වාදයක් කියන එකක් හැදෙන්නේ? ආස්වාදයක් හැදෙන්නේ කොහොමද? දැන් එක එක පුජ්‍යලයන්ගේ ආස්වාද තත්ත්වයන් එක එක විදිහට වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි මේ හිතා ගන්න ඕන මෙතන ක්‍රියාවලිය. කොහොමද ආස්වාදය කියන එක හැදෙන්නේ කියලා. එකක් තමයි පින්නතුනේ මේ ලෝකයේ අගයක් හැදෙන විදිහට තමයි මේ ආස්වාදය කියන එකත් හැදෙන්නේ. අගයන් හැදෙනවනේ. දැන් රත්තරන් වලට අගයන් හැදිලා තියෙනවා. දියමන්ති වලට අගයන් හැදිලා තියෙනවා. මැණික් වලට අගයන් හැදිලා තියෙනවා. එක එක ගල් වලට එක එක අගයන් හැදලා තියෙනවනේ. කොහොමද ඒ අගයන් හැදුනේ? ආන්නේ ක්‍රමවේදේ හොයාගෙන යන්න. කොහොමද ඒකට අගයක් හැදෙන්නේ? කොහොමද ඒකට අගයක් හැදෙන්නේ? අගය කියන්නේ සම්මතයක් නේද? අගය කියන්නේ සම්මතයක්. ඒ කියන්නේ අගයන් හැමදාම වෙනස් වෙන්නේ. අගයන් ඉහළ පහළ යන්නේත් ඒකයි. හාල් වල වුණත් සීනි වල වුණත් අගය ඉහළ පහළ යන්නේ ඒකයි. ඈ රත්තරන් වල වුණත් අගේ ඉහළ පහළ යන්නේ ඒකයි. ඉඩකඩම්වල වුණත් අගේ ඉහළ පහළ යන්නේ ඒකයි. ඒක මිනිස්සුන්ගේ ආස්වාදය කියන්නේ තෝකයි. ආස්වාදය යනු අගය. අගය යනු ආස්වාදය. එතකොට අගයන් ඔස්සේ ආස්වාදයන් ඔස්සේ යනවා. දැන් කොහොමද ඉතින් ආස්වාදයත් අගයත් එක්කනේ තියෙන්නේ නේ? වටිනාකමක් එක්ක තියෙන්නේ. ඒක මහා පුදුම දෙයක්. ඒක එක්තරා මනෝභාවයක්. ඇයි මේව හදාගන්නේ? මේව තමයි පින්නතුනේ සංසාරේ අලවන්න තියෙන ගම් එක. අගයන් හදාගත්තේ නැත්නම් ආශාදයන් හදාගත්තේ නැත්නම් තණ්හාව නැමැති දේ හදාගත්තේ නැත්නම් ලෝකේ ඇලෙන්න බෑ. තණ්හාව කියන එක හදාගත්තේ නැත්නම් ඇලෙන්න බෑ. තණ්හාව කියන එක අපි තුළින් දුරු කළොත් මොකද වෙන්නේ? අපි දිය වෙලා යනවා, නිවිලා යනවා. ඒක හරියට පින්වත් නේ අර හල් මුට්ටක් වී ගෝණියක් කොණියකට දාලා හොඳට කට බැඳලා ඔසවනවා වගේ වැඩක්. තණ්හාවේ නිකම්වත් අපි මේ ගෝණියේ තියෙන නූල් ටික ලිහලා දැම්මොත් හතර පැත්තෙන් ඉරලා දැම්මොත් එහෙම අර ඇතුලේ තියෙන දේවල් ටික ඔක්කොම හැලෙනවද නැද්ද? හැලෙනවා. ආන්නේ සමානයි පින්වතුනි, මේ තණ්හාව නැමැති ඒ ජීවිතක බමුණගේ පොට්ටෙනිය නූල් ටික ලිහුණොත් තණ්හාව නැමැති ඒ නූල තියෙන්නේ බැඳිලා, පොට්ටෙනිය හැදිලා තියෙන්නේ. ඒක ලිහුණොත් දිය වෙලා යනවා, එහෙම නැත්තම් විසිරිලා යනවා, මේ සියල්ල අතහැරලා යනවා. තණ්හාය ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති සෝකෝ, රතියා ජායති සෝකෝ. ඇලීම දුක පිරිස, තණ්හාව දුක පිරිස, ප්‍රේමය දුක පිරිස පවතිනවා කියලා කියනවා. මොකද්ද මේක? අවබෝධයයි ඇති කරගන්න ඕන පිළිතුර. එහෙම නැතුව මුකුත් කරන්න දෙයක් නැහැ. තේරුණා නේද? අවබෝධය ඇති වෙන්න ඕන. මම කියන්නම් තව ප්‍රශ්නයක් කියවන්න. දවසක් මහත්මයෙක් මට කෝල් එකක් දීලා කිව්වා, ස්වාමීන් වහන්සේ, දැන් මම මේ කාරකේ යන ගමනක් යන ගමන් ඉන්නේ, මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක මොකද්ද? දැන් මම මේ පාරේ ඉඳී ත්‍රී වීලර් එකකට නැමිලා ඉන්න ගෑනු ළමයෙක් දැක්කා. ඒ ගෑනු ළමයාගේ දැක්කෙත් මූණ දැක්කෙත් නෑ, නිකන් පිටිපස්ස විතරයි දැක්කේ, කකුල් දෙක විතරයි දැක්කේ. කියන හාමුදුරුවනේ මගේ හිත පුදුම විදියට බැඳුනා. දැන් මට ආයි හිතෙනවා කාර් එක මේව කරගෙන ගිහිල්ලා කවුද මේ ගෑල් ළමයා කියලා බලන්න. කොහොමද බැඳීම? ඒ කියන්නේ මනුස්සයා මූණ දැකලත් නැහැ, නිකන් කකුල් දෙක දැකලා බැඳිලා මේ මනුස්සයට හිතෙනවා ආයි ගිහිල්ලා කවුද කියලා බලන්න. දැන් මේකට මොකද කරන්නේ? මේ සිත නැති කරගන්න. ඒ කියන්නේ මේ සිතේ ඇලීමේ ස්වභාවය, තමන් යම්කිසි සුබ චිත්‍රයක් මැව්වහම එයාට ඒකේ දැනෙනවා යම ආශාදයක් දැනෙනවා. මම කියනවා ඔයා හිතන්න මෙහෙම. වාල් විශ්වාසනීයවන්තනී යාළුවෙක් ඉන්නවා එයා සීට් එකේ. ඔව්. එයාට අග්ගාලා කියනවා එයාට, ආන්සර් මම දන්නවා ඒ ගෑල් ළමයා. ඔව්. ආ එයා මේ ළඟදී ආවේ මේ රට ඉඳලා. අර මොකද්ද ඔය දරුණු ලෙඩකුත් හැදිලා එයා මේ හිත අරගෙන මේ දවස්වල ඉන්නේ. මෙහෙම අර බෝ වෙනසනීපයක් තියෙන දැන් කියවෝ කොරෝනා තියෙනවා කියලා. කොරෝනා පැතිලා නිරෝධායනේ වෙලා ඉන්නේ මෙහෙමයි කියලා කියනවා. කියලා කිව්වහම මොකද මං කිව්වේ වෙරළි දැකෙන්නේ. ඉතින් ඒ නිසා මේ මොකද දැන් හිතෙන්නේ කියලා හව. ආපෝ හාමුදුරනේ යන්න නෙමෙයි හැරිලා බලන්න ඒක වයිද. කොහොමද වැඩේ? තමන් ඇඳගන්නේ චිත්ත රූපේට තමයි ඇලිලා තියෙන්නේ. තමන් හොඳනම් අනිත් කෙනා හොඳ විදියට පේනවා. අනේකයි වැඩේ තියෙන්නේ. ඒකයි ඔය හොඳ වුණාම හොඳ මිනිස්සු නරකම අයට අහු වෙන්නේ ඒකනේ හේතුව. තමන් හොඳ වුණාම අනිත් ඒවා හොඳ විදියට පේනවා. ඌ දන්නේ නැතුව අවසානයේ අපි කියනවා අර නරක හේකුට අර ඌ අහු වෙලා අර මේ කියලා. බලනකොට මිනිහ හොඳ නිසා මෙහෙට ඔක්කොරොම් පේන්නේ හොඳ විදියට. තේරුණානේ? හොඳ විදියට පේන්නේ. ඒ නිසා තමන් තුළ ඇති කරගන්නා වූ සංකප්ප රාග තමයි, ඒ දෘෂ්ටි රාගයන් තමයි ඒ මිනිස්සු කාලකට මේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඉතින් මේකට කැමති සමහර අය, මේ ආකර්ෂණය දෙන්නේ කැමති ලෝකේ. ওই ලෝයෙකුත් විලාසිතා ඇඳුම් මේ ඔක්කොම හැදෙන්නේ වැඩිපුරම පිරිමින්ට ආකර්ෂණයක් ලබා දීලා පිරිමින් ප්‍රබෝධමත් කරන විදියට වැඩිම ඇඳුම් පැළඳුම් මෙහෙම අඳින්නේ කවුද? ඔව් වැඩිම ඇඳුම් පැළඳුම් අඳිනවා කාන්තාව. පිරිමින පිරිමි කොටසක් ඉන්නව එහෙම කාන්තාවගේ ආගන්තුකයන් අඳින මේ අඳින පළඳින අය. ඒ සමහර අය ඉන්නේ ඇත්තටම මේ විලිවැහෙන්න විතරක් ඇඳගෙන යනවා කියන කල්පනාවට තමයි ගොඩාක් පිරිමිනු උන්ට ඇඳද ඇඳද කියලාවත් තේරෙන්නේ නැහැ. අත් දෙකෙන් බහිනව නම් මොකක් හරි ෂර්ට් එකක්, කකුල් දෙකෙන් බහිනව නම් මොකක් හරි කලිසමක් නැද්ද මන්දයා? ඈ කකුල් දෙකෙන් බහිනව නම් මොකක් හරි කලිසමක්. ඊට දෙයක් ඊට හදයක් බලන්නේ නැහැ. ඒ වගේ ඉන්නවා. ඒ කියන්නේ ආකර්ෂණය පිළිබඳ වැඩි කල්පනාවක් නැහැ විමත්. තේරිසයි කිසි දෙයක් නැහැ විමත්. නමුත් ඉතින් මිනිස්සු හැදීරු ප්‍රියමනාපව ඉන්න ඕන. ප්‍රියමනාප භාවය කියන්නේ එකක්. අර මේ එක එක ආකර්ෂණීය භාවයන් කියන්නේ එක එකක්. මේ ආකර්ෂණීය භාවයන් හදාගන්න වෙනම පිරිසක් ඉන්නවා. ප්‍රියමනාප භාවයේ තියෙන පින්වන්ත භාවයේ තියෙන පිරිසක් වෙනම ඉන්නවා. ඒ නිසා පින්වන්ත ලස්සනක් තියෙන ඕන හැම මිනිස්සෙකින්. දැන් ওই විසාකාවල තිබිච්ච ලස්සන වගේ ලස්සනක් ඔබ මිනිස්සුන්ට තියෙන ඕන. ආදාන වහන්සේලාට තිබුණු ලස්සන වගේ, බුදුහාමුදුරන්ට තිබුණු ලස්සන වගේ ඒක ලස්සනක් තියෙන ඕන. ඒක ඇතුළතින් මේන ලස්සනක්. ඒක ඒ ඒ ඒකෙන් මිනිස්සෙක්ව මේ රාගෙන් පුච්චන්නේ නැහැ. ඒ මිනිස්සෙක් නිවිසනහනවා වෙනවා. නිවිහනහන ලස්සනක් තියෙන ඕන කෙනෙක් ළඟ. නිවිහන ලස්සනක් තියෙනවා. ඉතින් පිළිවත්නේ මේ හැම දෙයක් පිළිබඳව දැක්මින් ප්‍රහාණය කරා. මේ සුෂ්ක විදර්ශක කියලා ක්‍රමවේදයක් තියෙනවා. ඒකත් එහෙම මේ දැකීමෙන් ප්‍රහාණය කරා. සුෂ්ක විදර්ශක. ක්ෂණිකව නිවන් අවබෝධ කරගන්න ක්‍රමවේදය. දැන් මේ හැම දෙයක්ම අවබෝධ කරගත්තාම ඉන්නත් මේ ඔක්කොම සම්පින්දණය කරලා බැලුවාම ලෝකෙ කොහේකටවත් ඇලෙන්න හිතෙනවද? ගැටෙන්න හිතෙනවද? නෑ නේද? ආන්න හරි. එතකොට කරන්න දෙයක් ඉතුරු වෙනවද? කරන්න දෙයක් නෑ. හැමතිස්සම hina වෙන්න විතරයි තියෙන්නේ. ඒ hinaගෙන ලෝකේ බොහෝ මිනිසුන් hina යන වැඩ කරන නිසා මේ අහස්තලය මේ මිනිස්සු දිහා බලාගෙන hina වෙනවා. ඒක ඉතින් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මේ පොළොව තලය මිනිස්සු කරන කියන දේවල් දිහා බලාගෙන, හිතන බතන දේවල් දිහා බලාගෙන මිනිස්සුන්ගේ විවස්ථාවන් දිහා බලාගෙන, මිනිස්සුන්ගේ තියෙන දේශපාලන සංකල්ප, ආගමික සංකල්ප දිහා බලාගෙන hina වෙනවා. තස්ලබු ගෙඩියේ ඉන්න, පළතුරු ගෙඩියක ඉන්න පණුව ටික වගේ මේ මිනිස්සු ටික. පළතුරු ගෙඩියක ඉන්න කුඩා කීටයෝ වගේ මේ මිනිස්සු ටික. ඒක හාරම් කනෝ බලාගෙන ඉන්නෝ. මේ හැම දෙයක්ම දැනගත්තාම ඔබ යම් හුදකලාවකට ඒ නයිස් ක්‍රමයට එන්නේ නැද්ද? ඒ අභිනික්‍රමණය සිද්ධ වෙන්නේ නැද්ද ඔබේ ආධ්‍යාත්මය තුළ? ලෝකේ අල්ලගන්න හේතු තියෙනවද තව? හරියට විදර්ශනා කළොත් වෙනවා මේ. ඉතින් මට නම් පේන ලෝකේ අල්ලගන්න කිසිම හේතුවක් නැහැ. එතකොට ලෝකේ එක ගැටෙන්න ගැටෙන්නත් කිසිම හේතුවක් නැහැ. අල්ලගන්න හේතුත් නැහැ, ගැටෙන්න හේතුත් නැහැ. එහෙනම් මොකද කරන්නේ? ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව වාසය කරනවා. අවබෝධය තුළ පරිපූර්ණත්වයට පත් වුණා නම් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න ඕනම කියලා මෙහෙම මිටිමිටන ඕනේ නැහැ. එයාට අවබෝධය තුළම ඇලීම ගැටීම හටගන්න ඇති ස්වභාවයක එනවා. ඉතින් මෙහෙම ඇත්ත එක පියාගෙන දත් මිටිකා ගත්තාම මේ වැඩක් කරන්න පටන් ගන්නෙ, කර්මයක් කරන්න පටන් ගන්න. කර්ම කරන්න නෙමෙයි, කර්ම වලින් නිදහස් වෙන මට්ටමට වැඩ කරගන්න, දැක්ම හදා ගන්නවා. අවබෝධයෙන් ඉන්න, ඥානයෙන්, ඥාන සම්පයුක්තව ඉන්න. මොකක් කරන්න ලෑස්ති වෙන්න එපා, අවබෝධයෙන් ඉන්න. අවබෝධය තුළ නේද ඓතිහාසිකම් හැදෙන්නේ. ඒක තව තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැත්නම් මම මෙන්න මේම කතාවක් කියන්නම්කො. මෙන්න මෙතන ඉස්සරහා මිනිස්සුයෝ පිරිසක් ඇවිල්ලා ඒ ඉඩමේ උගයක් හදන්න ලෑස්ති වුණා. ඉතින් ඉඩම සුද්ධ කරලා පහම් පැල් කණු ඉඳලා එතකොට මේ ලී මොකු ගෙනල් අර ගෙපල කපන්න යෝ මෙ දාන්නේ ඒ විදිහට මේක හදන්න පටන් ගත්තා. මං ඒ ඉඩ මේ අඳුර ඉන්න මහත්තය අඳුරනෝ. ඒ මහත්තය වෙලාව කතා කළා. කතා කළා මගවා මහත්තයා දැන් මෙතන නෑන ඉඩම වෙන කට්ටියකට වික්ක නේද කියල මං ඇහුවා. ගුණේනේ හමුදුරම වික්කිනේ ගොන ඇති වෙන්න විදියන්නේ අර වෙනස්සේ ඇවිල්ලා අර ගයක් හදන අඩි තාලමත් දාන්න හදන්නේ නෑ නෑ හම්බුනේ ඔප්පෝ මගේ ළඟ මම විකුල්ලනේ කිව්වා. මං ගෝ එන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් මාත්‍ය වහාම ඇවිල්ලා බලන්න ඔයාගේ ඉඩම කවුරු හරි ගයක් හදන්න හදනවා කියලා. හැකනේ සංකල්පේ සැබෑ අයිතියක් යාළට ඇත්තට මේ බ්ලොක් එකේ නැහැ, මේ බ්ලොක් නම්බර් එකක් වැරදිලා. අර මොන්සේ වහාම දුවගෙන මේ මිනිස්සුත් පැතර හිටියා. පස්සේ එනකොට ඔතන නෙමෙයි ඒගොල්ලන්ගේ බ්ලොක් නම්බර් එක, පස්සේ වැරදිලා වෙන තැනක බ්ලොක් නම්බර් එක තියෙන්නේ. දැන් බලන්න අර සංකප්පරාගේ ඔක්කොම හීන ටික අතෙන් දැහැදුවා. ආයේ ඒ සංකල්ප වෙනස් වෙච්ච ගමන් වෙන තැනකට ඒක අරන් යන්න සිද්ධ වුණා. තේරෙන්නේ? ඉතින් මේකම නේද අපේ ඔළුවේ තියෙන්නේ හැමතැනම. අපි සම්මතේ කියලා හිතා ගන්නවා, ආයි අයිතියක් නැහැ කියලා තේරුලා ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමන් ඒක උසස්ම තැනකට යන්නේ නෝ. අරයා ඇවිල්ලා ඔප්පෝ පෙන්නවා, ආයි මොකුත් කරන්න බෑ මේකේ හදන්න ලෑස්ති වෙන්න එපා කියලා කිව්වා තදින්. එහෙම කිව්වොත් එයා තදින් ක්‍රියා කරනවා. ඊපස්සේ ඒගොල්ලෝ ඊළඟට ඒගොල්ලන්ගේ බ්ලොක් එක හෙව්වා. හොයනකොට වෙන එකක්. හරි. එහෙම වෙච්ච අවස්ථා කීපයක් තියෙනවා මේකේ. වෙන බ්ලොක් එකක අනිත් මේ ළඟ තියෙන බ්ලොක් එකේ හදලා ගියේ. දන්න නැතුව බාස්ලා. ලේසි නෑ. ඉතින් පෙන්වත් ලේසි නෑ. මේකම නේද අපිට මේ තියෙන්නේ. දැන් ඔය මලමාලිය බලන්න ගිහිල්ලත් එහෙම වෙනවනේ. ඉස්සෙල්ලම ඒ ඔළුව මේක රෙද්දෙන් ඔළුව දාපුගෙන හිටියොත් අග්ගාල හිතනවා මේ මලමාලියද කියලා. දැන් ඉතින් මිනිහ හරි සන්තෝෂ වෙන මලමාලිය හරි ලස්සනයි කියලා. ඒක ටිකලා කියනකොට එයා නෙමෙයි වෙන කෙනෙක් ඉන්නේ. ඊට පස්සේ බලනකොට හරි එතුමට හරි ඉස්සෙල්ල බිලිපෙල් ඒ නංගි බැලුවේ අක්ක දෙන්නේ. එතකොට අයියෝ අක්කද වේදේ. යාර ඉස්සෙල්ල බලපු එක්කෙනා නම් හොඳයි, මේ දැන් මේ කවුද ඉන්නේ ආච්චි අම්ම කෙනෙක්නේ. ඒ ඉතින් කල්පනා කරනවා. පස්සේ අක්කයි නංගී දෙන්නම මේ බැඳගත්ත කට්ටියත් ඉන්න එහෙම බල්ල ඉවරලා. ඉතින් ඒ නිසා මේ සංකල්පිතමයි. එතකොට සංකල්ප මේක මහා ශක්තියක්. තණ්හාව කියන්නේ අන්න ඒකට. තමන් හදාගෙන යනවා තමන්ට ආස්වාදනීය භාවයක්. මේකෙන් තමයි ලෝකේ අල්ලන්නේ. දැන් කූඩල්ලට මෙහෙම අල්ලන්නේ යාට ඇලීමට මෙහෙම බලයක් තියෙනවා. ශක්තියක් යාගේ තුඩේ තියෙනවා. ඒකෙන් යා අල්ලන ශක්තිමත්ව. දැන් අපිට මේ අත අහු වෙලා තියෙනවා. අත්වලින් යමක් අල්ලන්න පුළුවන්. ඒකට සිතට සිතරක් තියෙන බෙදයක් අල්ලගන්න. මොකද්ද තියෙන්නේ? අත් වගේ අපිට කූඩල්ලට තුඩක් වගේ කොහොමද හිතර තියෙන්නේ? තණ්හාව, තණ්හාව කියන එක තියෙන්නේ. ඒ නිසා තණ්හාව ඡය කරනවා නම් සියල්ල ඡය කළා වෙනවා. ඒ යල්ලන්න එපා කියන්නේ. අල්ලන් නැතුව පින්නත් නේ අපි හිටියොත් එක තප්පර 10ක්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී සංයෝජන මෙතනින් ගිල්ලෙන. අල්ලන් නැතුව පුළුවන් නම් තප්පර 10ක් ඉන්න. ඉන්න බැරි එකනේ ප්‍රශ්නේ. හැබැයි අවබෝධයටපත් වෙන තැනදී මේක පෙරලෙනවා. අපර 10ක් මේක පෙරළුණාට පස්සේ සදාකාලිකවම අල්ලන්න බෑ. එන්නත් මේ ලෝකෙ හිතලවත් අල්ලන්න බැරි වෙනවා. දැන් රහතන් වහන්සේලා අවබෝධයෙන් හැමතිස්සෙම මං අල්ලන්න නැතුව මේව ඉන්න ඕන කියලා එහෙම සංකල්පයක් නෑ. උන්වහන්සේලාට අල්ලන්න බෑ. හිතලවත් කිව්වට අල්ලන්න බෑ. රහත් වුණාට පස්සේ බෑ. බුදු වුණාට පස්සේ හිතලවත් අල්ලන්න බෑ. චේතනාවේ ශරීරයේ පවතින විදියට දිහා බලන්නේ මිනිස්සු මේ අල්ලගෙනද නැද්ද කියලා බලන්නේ. එහෙම බෑ. ශරීරින් කියන්න බෑ. ශරීරයේ කෑම කන, ශරීරයේ වතුර බොන, ශරීරයේ බීම බොන, ඕක දිහා බලාගෙන අල්ලගෙනද නැද්ද කියලා මිනිස්සුන්ට ගණන් හදන්න බෑ. ඈ බුදුහාමුදුරුවොත් එක්ක යසෝදරාවිය බොහොම තනිමංගල මේ කතා බහ කරමින් ඉන්න ඕක බුදු වෙන්නේ කොහමද අර පරණ ලව් එක ආයි සෙට් වෙලා කියලා කියන්නේ තියෙනවා. ඒකෙන් කියන්න බෑ. අර කකුල් දෙක අල්ලගෙන බොහොම ප්‍රේමාන්විතව දෙන්න කතා කර කර ඉන්නේ මේ කකුල් බදාගෙන කියනවා නේද? අර අයින් කරන්න හදනකොට බුදුහාමුදුරු කිව්වා කියලා තියෙනවා නේද? අයින් කරන්න එපා ඇසෝදරාවිය. එයාට ඒ දුක ප්‍රකාශ කරන්න කියලා. මොකද උන්වහන්සේ ඒ මෝඩකම් ටික ඔක්කොම අර පස්වග මහණුන්ගේ තීර්ථකයන්ගේ තිබුණු මෝඩකම් ගොංකම් අතහැරලා දාලා ඇවිල්ලා තියෙන අවබෝධයේ. මෙතන චේතනා පාරිශුද්ධත්වයක් මිස එහෙම නැතුව මේ ශරීරයෙන් කරන්නා වූ දෙයක් නෙමෙයි. මේ ශරීර දණ්ඩනයක් නෙමෙයි අපේ බෞද්ධ හැටියට අරගෙන තියෙන පින්නත්. ඒ දණ්ඩනයක් අරගෙන හරියන්නේ නැහැ. ශරීර දණ්ඩනයක් නෙමෙයි නිවන කියන්නේ. සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක මම මගේ ආත්ම වශයෙන් ගන්න නැතුව අතහැරෙන තැනින් අතහැරියනම් අන්න නිවන් දකිනවා. නිවන් දකිනවා කියන්නේ සක්කාය දිට්ඨිය ඉගිල්ලෙන්න ඕන, වෙන මොකක්වත් නෙමෙයි. සක්කාය දිට්ඨිය අයින් වෙන්න ඕන. සක්කාය දිට්ඨිය අයින් වෙන්නේ ඔබ අවසාන සංඥාවටත් තියෙන ආසත්ත භාවය අයින් වුණොත් විතරයි. දැන් ඔබ ගොඩාක් දේවල් වලට ආසත්ත නැතුව ඇති මම පිළිගන්නවා. හොඳට චෙක් කරලා බලන්න ඔබ පරිපූර්ණ වශයෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොවු කෙනෙක් නම් ඔබ යම් සංඥාවක ඉලකගෙන ඇති. එක්ක තමා ලොකු කරගෙන ඇති, තමාගේ දේවල් මොනවා හරි ලොකු කරගෙන ඇති, එවනදී අනුම ධර්ම සංකාරයක හරි පැටලිලා ඇති. අන්නේ ධර්ම සංකාරයේ පැටලිච්ච නිසා ඒක නිරුද්ධ කරගන්න බැරි වෙච්ච තැන, නිරුද්ධ වෙන්නේ නැති තැන තමන් නිදහස් වෙන්නේ නැතුව ඇති. පුදුන් සත්වයා ඇසින් රූප දකින්නේ මම මගේ ආත්මය කරගෙන. කනෙන් ශබ්ද අහන්නේ මම මගේ ආත්මය කරගෙන. නාසයෙන් ගඳ සුවඳ බලන්නේ මම මගේ ආත්මය කරගෙන. දිවෙන් රස බලන්නේ මම මගේ ආත්මය කරගෙන. ඈ සිතෙන් හිතන්නේ මම මගේ ආත්මය කරගෙන. එයාට හරිම බරයි. කොච්චර බරද කියනවනම් කරත්තයක් කර තියාගත්ත හරකෙකුට දැනෙන බර ස්ට්‍රෙස් එක තියෙනවා පිරුණාත් මේ පුතඥයාට මේ රූප ශබ්ද ගන්ධත් එක්ක. නමුත් මේ මමත්වයේ දුරු කරපු කෙනාට ඇහෙන් රූප බලන්නේ මම මගේ ආත්මය කරගෙන නෙමෙයි. කනෙන් ශබ්ද අහන්නේ මම මගේ ආත්මය කරගෙන නෙමෙයි. ඇයි ඒ? අවබෝධයෙන් මෙතන මමත්වයේ ප්‍රහාණය වෙච්ච නිසා. එතකොට බිම්වත් නේ බර දැනෙන්නේ නැහැ. ඇයි නැත්තේ? කරත් කර දියාගෙන නැන්නේ. අනුන්ගේ කරත් වලට බඩු පැටවුවොත් මමට බර දැනෙන්නේ කොහොමද? තේරුණානේ? තමන්ගේ වාහනේ වික්කට පස්සේ ඒ වාහනේ අරන් ඒක කොහෙ ගියත් අපිට දැනෙන්නේ නැහනේ. ඒකමයි මම ගන්න උදාහරණේ. තමන්ගේ වාහනේ අයිතිව තිබුණා ආඩවක දෙන්නේ අල්ලන්නේ මොකුත් නැහැ. එහෙම ගෙනියන්න දෙන්නේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම යම් කිසි වටිනාකමක් විතරයි තියෙන්නේ. ඒ වටිනාකම දීපු ගමන් අනිත් පැත්තට මගේ කරගන්න පුළුවන්. තමන්ගේ කරගන්න පුළුවන් වෙන කෙනෙකුට. එහෙම කරගත්තට පස්සේ අපි ඕන එකක් කියලා හිතින් මතහරිනවද නැද්ද? ඇත්තටම මතහරිනවනේ. හොඳට ඒක බලන්නකෝ. ඉඩමක් කරනවා. ඕකට වැට මායින් බලනවා, ඉනි ගහනවා, තාප්ප බඳිනවා, කණු ගහනවා, මොම ඉඳලා ඕක විකුල්ල දානවා. බලන්න ඉඳන් පස්සේ ඉඳලා. ඊට පස්සේ ඉතින් වෙන ඉඩමක් ගැන බලනවා ඇති. එහෙම නැත්නම් ඒ මුදල් ටික පිළිබඳව එයා කල්පනා කරනවා ඇති. එක්කෝ අහවල් දෙන ඉඩමක් තිබුණා කියන සංඥාවක් ගන්නවා විතරයි ආයේ මුකුත් හිතන්නේ ඒවත් එක ගෙඩියක්වත් කඩා ගන්න. නැත හැරපු දැන ඕකයි වෙන්නේ. ඊට පස්සේ ඒ ඉඩම ඇතුළේ මොනවා දේවල් වුණත් අනේ යන්තම් ඇති මං ඒකෙන් නිදහස් වුණා කියලා මනුස්සයා සතුටින් ඉන්නවා. මේකත් එහෙමයි. මේ ඉන්ද්‍රියන් නැමැති දේවල් ටික මම මගේ ආත්මය කරගෙන සම්මතයක් කරගෙන තියෙනවා. මේක විකුල්ල දාන. විකුල්ල දාන කාටද? අයිතිකාරයට. විකුණලා දාන්න නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ. හොරාට ගත්ත එක දෙන්න. තේරුණානේ? දැන් අපිට අයිති වෙච්ච දෙයක් නම් විකුණන්න පුළුවන් නේ. මේක ඇත්තටම සෝබාදහම විකුණන්න ගියාම සෝබාදහමෙන් ආවා. මොනවාද මට විකුණන්න කියන්නේ? මෙච්චර කාලයක් පදිංචි වෙලා ඉඳලා පරිහරණය කරලා විකුණන්නේ කොහොමද? විකුණන්න බෑ. මගෙන් හොරාගත් එක දීලා තියන්න. ඒ නිසා සමාවක් තියෙනවා. දීලා යන්නයි තියෙන්නේ. මාරය හරෙන් පොරබදනවා යාගේ කියලා අල්ලගන්න. අපි මෙහෙන් පොරබදනවා ඒව මගේ කරගන්න. දැන් මේ කතා කරන්නේ භෞතික අල්ල ගැනීමක්වත් භෞතික අතහැරීමක්වත් නෙමෙයි. දැන් මේ රටේ හිඟන්න වෙලා තියෙන්නේ බුද්ධාගම වරදවා ගත්ත නිසා. තේරුණා නේද? බුද්ධාගම වරදවා ගත්ත නිසා. හරල් මස් කඩකාරයා යන බෙන්ස් එක ගැන කතා කරන්නේ ඈ. ගව ඝාතකයා යන බෙන්ස් එක ගැන කතා කරන්නේ. පන්දලේ හාමුදුරු මරූටිහකින් හරි ගියොත් එහෙම ඕකට තියෙන සැප කියලා බයිනෝ. දැන් බලන්නක අර හරල් මස් කඩකාරයාට තියෙන බෙන්ස්. ඔයගොල්ලෝ ඉදන ජූටි වාහන යන්නේ කියලා ඔය සුපිරි හරල් මස් කඩකාරයා ටික. සුපිරිම වාහන තියෙන්නේ මේ මිනිස්සුන්ට. එතකොට බලගෙන හාමුදුරුවෝ මේ වාහනයක ගියා මොකද වෙන්නේ? හෙන ගහන්නේ. උන්වහන්සේලානේ ගෞරවාන්විත යනවා. මිනිස්සු හිතාගෙන ඉන්නේ බුද්ධ කාලයේ ඔගේ ඔබතුමා ඔය ඇත්ත හිතනවාද බුදුහාමුදුරුවෝ දැන් හිටියේ නම් එහෙම මේ පාරේ මේ පින්න පාතේ වැඩිනවා අපිට ටවුන් එකේදී හම් වෙලා බණිත් කෙටියාගේ ලියප්ප මුල දෙන්න පුළුවන් වෙයි කියලා. ඔන්න විශ්වාසද? උන්වහන්සේ යන්නේ වෙඩි වදින්නේ නැති වාහනයක. වැඩි වදින්නේ නැති කුටියක ඉඳලා තමයි දේශනේ පවත්තන්නේ. සරලව ගත්තොත් අපේ බෞද්ධ නායකයා හැටියට අපි සලකන දලයි ලාමා වහන්සේ. බෞද්ධ නායක ආගමික නායකයා හැටියට අපේ බෞද්ධ සංකේතයක් හැටියට ඉන්නේ. උන්වහන්සේ තමයි මුළු ලෝකෙම අඳුරන්නේ අපේ බෞද්ධ නායක හැටියට. ඒ උන්වහන්සේ යනකොට ඉන්දියාවේ පාරවල් වහනවා. ඒක බුදුහාමුදුරේ හිටියන. ඒත් එහෙම. ඊට පස්සේ අපේ මිනිස්සු කියයි මූට තියෙන රජ සැප ඈ මෝක බුදුද ඔය අතහැරලා දෙන්නේ අර ගාඩ් එක දාගෙන ඩිෆෙන්ඩර් දාලා අපිට පාරේ යන්න නෑ ඈ වෙඩි වදින්න ඇති වාහනවල මොනවද කියන්නේ ඒ බෞද්ධ නායකයා මේ මිනිස්සු කොහෙද ඉන්නේ වල්මත් වෙලා මිනිස්සු ඉන්නේ මිනිස්සු දන්නේ නෑ මොකද්ද දර්ශනය කියන්නේ මොකද්ද අතහැරීම කියන්නේ මොනවද අත්හරින්න ඕන මොකද්ද නිවන් දකින්න කරන්න ඕන කියලා මිනිස්සු ආර්ථිකයක් එක්ක ගලපගෙන මොකද්ද පිස්සුවක් නටනවා ආර්ථිකයෙන් අත්හරින්නවත් අල්ලගන්නවත් බෑ දැන් මෙතන ඕන අපි කියනවා ඔබේ ඔය ඉස්සරහ තියෙනවා යංගිසි රත්තරන් කැටයක් ගෙනල්ලා නික කවුරු හරි පිටින් එන කෙනෙක්ගෙන් අපි අහනවා මේ රත්තරන් කැටේ අයිතිකාරයා කවුද ඊට පස්සේ එයා කියන්නේ අනේ දන්නේ නැහැ ඕගොල්ලන්ගේ චේතනාවේ තමයි කාගේ හරි මේකේ අයිතිය තියෙන්නේ. ඒ රත්තරන් කැටේ නම් ලියවිලා නැහැ කාගේද මේකේ අයිතිය කියලා. දැන් මේ මහ පොළවල් වල ලියවිලා තියෙනවද මේ අහවල් කෙනාගේ ඉඩම කියලා? ඈ? ඔය ශරීර වල ලියවිලා තියෙනවද මේ අහවල් කෙනාගේ ශරීරය කියලා? චේතනාවම් වික්කවේ කම්මපදාන. එතකොට කර්මය කියන්නේ චේතනාව. චේතනාව නැති කරගත්තා නම් කර්මය නෑ. කර්මය නැත්තම් විපාක නෑ. මොකද දෙන්න අපිට කරන්නේ? Silence meditation. Silence meditation. Silence එන්න බෑ නිකන්. සියල්ල පිළිබඳව සබ්බ ලෝකේ අනිරත සංඥා. සියලුම මනෝභාවයන් තුල නොඇලෙන සංඥාව. ඇති කර ගන්න පුළුවන් නම් එයාට සයිලන්ස් මෙඩිටේෂන් කරන්න පුළුවන්. අපි බලමු සයිලන්ස් මෙඩිටේෂන් කරන්න පුළුවන්ද කියලා අපේ දැන් වැඩිලද කියලා සබ්බ ලෝකේ අනිබිරත සංඥා අනිත්‍ය සංඥා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ඒ කියන්නේ මේකක්වත් එක්ක ඇලෙන්න ගැටෙන්න හොඳ නැහැ කියන අවබෝධය ඇතුළේ ගොඩ නැගිලා තියෙනව නම් ඔබ සයිලන්ස් තේරුණා නේද? හරි බලමු අපි. ධර්මය හොඳින්ම අපේ මනස තුළට ඔබ්බවන්න ඕන. තේරුණා නේද? එහෙම නැත්තම් ධර්මය අපේ මනස තුළ ස්ථාපිත වෙන්නේ නැහැ. දැන් අලියෙක් හරි වේවා, ගවයෙක් හරි වේවා, ඒ සත්තු සාමාන්‍යයෙන් නිකම්ම කිව්වහම යන්නේ නැහැ. ඉතින් අර ගව පාලකයා හයියෙන් ගහනවා. බලාගෙන ඉන්න මිනිස්සු කියනවා, "ආපෝ බලන්න අර හතාර දෙන වද" කියලා. ඇත්ත කතාව ඒ සතා එහෙම පහර දුන්නේ නැත්තම් යන්නේ නැහැ. ඕකම තමයි වෙනවා තේ මනසට කියන්න තියෙන්නේ. මනසට තදින් ධර්මයේ ඔබවන් නැත්තම් මනසට අර මඤ්ඤමානෙන් මමත්වයෙන් ගත්ත දේවල් ටික මේකෙන් අයින් වෙලා යන්නේ. තදින් මනසට තරවටු කරන්න ඕන. දැන් අලි හෙන්ඩුවත් තියාගෙන ඌට ඇනලා හරි හයියෙන් තරවටු කරලා හරි ගහලා හරි එයාව මෙල්ල කරනකොට බලන් ඉන්න මිනිස්සු කියනවා, අනේ බලන්න අර අලියට දෙන වද කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම එහෙම නැත්තම් කරන්න දෙන්නේ අර එහෙම කියන මනුස්සයට කියන්න ඕනේ මේ අලිය බලාගන්න කියලා දවසක්. අනේ එතකොට තේරෙයි ඒක එහෙම කරන්න බෑ කියලා. ඒ නිසායි සතාගේ හැටියට තමයි බොහෝ වෙලාවල් වලට එතන ඒ සරට දරනකොට ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්තම් පාලනය කරන්න බෑ යාව. ඒක තමයි ඒ ක්‍රමවේදය. එතකොට අපි රටක යුද්ධයක් ගත්තත් එහෙමයි. ත්‍රස්තවාදයක් වගේ එකක් පාලනය කරන්න තාම දරුණුවට ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්තම් එහෙම මේ ත්‍රස්තවාදයේ යටපත් කරන්න බෑ. ඒකද දරුණුවට ක්‍රියා කරන්න. ඒ වගේ තමයි මනසක්. මනස තුළත් මාන බලවේගය කියන්නේ ත්‍රස්තවාදයක් වගේ එකක්. ඉතින් මේක අපිට දුරු කිරීම සඳහා මේ බොහෝම ලාමක සුමක සුමුදු මනසක් එක්ක තියාගෙන මේක කරන්න බෑ. ඒ තාම දරුණු වෙන්න ඕන, තද වෙන්න ඕන. දැන් ඔය ඇත්තන්ට පේනවද ආනන්ද හැමතුරු දිහා බැලුවාම ආනන්ද හැමතුරු හරීම සුමුදු සුකුමල සෝබන කියලා එහෙම නෑ. හොඳට හොඳයි නරක නරකයි වගේ නිකන් පේනානේ. ඒ කියන්නේ නෙල්ලි ගෙඩිය වගේ හැම රහක්ම තියෙන්න ඕන ඒක ඇතුලේ. එහෙම නැතුව අතිශයින්ම සුමුදු මේ නිකම් මේ මල් පියලි වගේ මුදු වුණා නම් එහෙම අක්කාය දිට්ඨිය දුරු කරන්න බෑ. එහෙම අයට කරන්න බෑ ඒක. අතිශයින්ම ඔය ගෙවල් වල මල් වගේ හැදෙන ළමයින්ට නිවන් දකින්න අමාරුයි. හොඳට දුක් හැට සමහරලාට කටු කහපු අයට තමයි නිවන් දකින්න ලේසි වෙන්නේ. ඒකට ඉතින් වැඩිම බලපාන සසර ඉඳලා පුරුදු වෙච්ච මනස නුවණ වෙනත් අපි අපරිමිත උත්සාහයක් ගත්තා. ඒ උත්සාහය මත අපි තුලම අපි ධර්මයේ වැඩෙන්න හැටිය ධර්මයේ දැනුවත් වෙලා වැඩන්නේ කියලා මම දැනගෙන හිටියා. ධර්මයේ අවබෝධ වෙන්න ඕන. මම්ම සොයාගන්න ඕන කාරණා කාරණා. මම කිසි වෙලාවකට කවුරුත් කිව්වයි කියලා බාර ගන්න කැමති වෙච්ච නැති කෙනෙක්. ත්‍රිපිටකයේ තිබුණයි කියලා, පොතක තිබුණයි කියලා, අහවල් කෙනා කියනවයි කියලා එහෙම බාර ගන්න එපා. මනකින් බාර ගන්න. කොච්චර අසීරු වුණත් මම ඒක තහවුරු කරගන්න මාතුළු තහවුරු වෙනකන් ඒක මම උත්සාහ කරනවා. ඒ ප්‍රශ්නය හිතලා නෙමෙයි, ඉබේම මගේ මනසින් හදවතින් අයින් වෙන්න ඕන. එතකම් මම සටන් කරනවා. ඒ නිසා ඔබට මේ සටන් කිරීම මෙතෙන්දි විතරක් හිතා ගන්න එපා. ඔබට පාර යද්දී, ගෙදරේ ඉද්දී, වැඩ කරද්දී මේ ඕනම වෙලාවක මේ සටන කරන්න පුළුවන්. ඒ සටන කරගෙන 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 යනකොට පින්නතුනේ අපි සුද්ධ කරගෙන කරගෙන හැමතැනම යනකොට ඒක ඇතුලේ මීයෙකුටවත් සතෙකුටවත් සර්පයෙකුටවත් ඉන්න බෑනේ. ඔක්කොම සුද්ධ වෙනවනේ, අහුමුළු ඔක්කොම. ආන්න ඒ වගේ තමන්ගේ මනස හොඳින් සුද්ධ කරගෙන යන්න ඕන. මම මේ සසරින් ගැලවෙන්න ඕන. මම මේ අවිද්‍යාවෙන් ගැලවෙන්න ඕන. මේ මනසින් මම ගැලවෙන්න ඕන. මේ සංඥාවෙන් ගැලවෙන්න ඕන. වේදනාවෙන් ගැලවෙන්න ඕන කියලා එයා කල්පනා කරනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවයන්වල මම මගේ ආත්මය කියලා මේ ඇලිච් එකෙන් මම ගැලවෙන්න ඕන. මේව දන් දෙන්න ඕන. කවුද? වෙස්සන්තර වගේ. වෙස්සන්තර කියන්නේ වෙස් අතහරින්න ඕන. දැන් ඔබ දාගෙන තියෙන වෙස් මම පිරිමියා කියන වෙස. ඒක තමයි වෙස් වෙස්සන්තර රජුරු. මම ගැහණිය කියන වෙස් වෙස්. එතකොට වෙස් ගැහණිය කියන්නේත් ඒක නිසා වෙන්නේද නේද? වෙස් දාගත්ත ගැහණිය වෙස් ගැහණිය. එතකොට වෙස් දාගත්ත හැම ගැහණියක්ම වෙස් ගැහණියක් තමයි. එතකොට වෙස් දාගත්ත හැම පුතෙක්ම වේසික පුතා තමයි. වෙස් දාගත්ත පුතෙක්, වෙස් පුතෙක්. වෙස් මොනවද වෙස් කියන්නේ? වෙසක්, වෙසක් දාගෙන. වෙසක් කියන්නේ හැඩයක්, ආරෝපණය කරගෙන. වෙස් ගන්වනවා කියලා වෙස මොනවද? වෙස නිරූපණ ශිල්පී. වෙස් ගන්වන ශිල්පීන් ඉන්නවා. ඉතින් වෙන වෙස නිරූපණ ශිල්පියෙක් ඕනේ නැහැ. තමා ළඟම ඉන්න වෙස නිරූපණ ශිල්පියා. එහෙම නේද? නැද්ද? මම අත්තේ දින හැම කෙනෙකුම ඉන්න වෙස නිරූපණ ශිල්පියෙක් කියන. වෙස නිරූපණ ශිල්පියෙක් කියන තමාමයි. කවුද තමාට වෙස් ගන්නන්නේ? ඔව් තමාමයි. තමාට වෙස් ගන්නවල ඉතින් තව ඉඩකඩ වෙලාව දෙනවා නම් අනුන්ටත් වෙස් ගන්නන්න පුළුවන්. වැඩි නේද කරන්නේ? තමන් වෙස් ගන්න ගන්නවා, ඊට පස්සේ අනුන්ට වෙස් ගන්නවා. ඉතින් ඔය එකක්වත් නැහැ පිටවත් මේ වෙස් ගැන්වීමෙන් මේකෙන් නිදහස් වුණාම. නිදහස් වෙන්න මොනවද අපි කරන්න තියෙන්නේ? මේ කරන ටික නතර කරන්න. මොනවද? වෙස් ගන්න එක නැත්නම් පටලවා ගන්න ඕනේ. මොකද්ද හැමදෙරුගේ කියන දේ තේරෙන්නේ නැහැ අපිට. මොකද්ද කරන්න ඕන අපි කියලා? මේ කරන ටික නතර කරන්න ඕනේ. වෙස් ගන්නනේ. දෘෂ්ටි වෙස් ගන්නනවා, සංකල්ප වෙස් ගන්නනවා, වචනවල වෙස් ගන්නනවා. වචනවල වෙස් ගැනීමක් නෙමෙයිද තියෙන්නේ? අපි කොහොමද අපි භාෂාවක් අනිත් කෙනාට උගන්වනවා නම් කරන්නේ? අන්න වචනේ කියනවා. ඊට පස්සේ අහනවා යා මේකේ මීන් එක මොකද්ද? කියන්නේ මේකට වේස නිරූපණයක් ඕනේ. ආ මෙන්න මේ වචනේ පුතේ අර්ථය මේකයි කියලා ඒකේ වේස නිරූපණය කරනවා. ඒක තමයි ඔය ඩික්ෂනරි එහෙම කරන්නේ ඒක. එතකොට ඒකෙන් අපි වෙස් ගන්න ගන්නවා. දැන් අපිට මූලික භාෂාවක් එකක් ඉගෙන ගත්තට පස්සේ ඒ භාෂාව තුලින් අනිත් භාෂාවල් ඉගෙන ගන්නවා. දැන් එතකොට මුකුත්ම භාෂාවක් නැති කාලේ වචනයක් දීලා අසල් වාසයෙන් අම්මා තාත්තා මොකද කරන්නේ? ප්‍රත්‍ය කරවන, වෙස් ගන්නවනවා. ඒ වෙස් ගන්නන එක යා බොහොම අමාරුවෙන් පොඩ පොඩ අල්ලගන්නේ. ඒක පොඩි හැකියාවක් නෙවෙයි, ලොකු හැකියාවක්. ඒ හැකියාව සමහර ළමයින්ට නැහැ නේ. සමහර ළමයින්ට නැහැ. ඒක ලොකු හැකියාවක් වෙනවත් නේ. වෙස් ගන්න ගන්න. එහෙම ඉතින් හැමෝම වෙස් අන්තරල වෙන්නම ඕන. වෙස් අත්හරින්න ඕන. වස් ඇත්තරියාම අපේ වෙස් අනිත් අය ගනීනේ. අනිත් අය ගන්න අයට ගන්න තමයි අතහරලා දාන්න ඕන. තේරුණානේ? අනිත් අයට අතහරලා දාන්න ඕන. මේ ටික ඔක්කොම වෙස් අතහැරියට පස්සේ ස්වභාව ධර්මයේ විසින් ඔබ ඉහළට ගෙනියයි. ඒක ඔබ ගැන ගමනක් නෙමෙයි. මා විශ්වාස කරන්නේ ඒකයි. ස්වභාව ධර්මයේ විසින් මා තැබිය යුතු තැන තියාවේ. ඔබත් එච්චර ජීවිතේට බය වෙන්න එපා. ජීවිතේ සුරක්ෂිත කරන්න, ජීවිතේ ආරක්ෂා කරන්න නිතティම ආධ්‍යාත්මයේ කැපවි සිටිනවා. ඈ ඔබ යම් සුදුසු මට්ටමක ඉන්නවා නම් ඒ මට්ටමින් ඔබව පාත්තන්න ඔබේ ආධ්‍යාත්මයේ වැඩ කරනවම තමයි. ternary ඒ සුදුසු ගෞරවය හම් වෙනවා. කොහෙ ගියා? කොතන ගියා? කොහොමද? ඒක වළක්වන්න බෑ. විශ්වීය ගුණයක් ඒක. දැන් පාරේ බස් එකක් යනකොට බස් එකකට යන ඉඩ හැදෙනවද නැද්ද? ඉඩ හැදෙනවා. බයිසිකලයක් ගියොත් බයිසිකලෙකින් යන ඉඩ හැදෙන්නේ. කාර් එකක් ගියොත් කාර් එකේ යන ඉඩ හැදෙනවා. ඔබ සමාජයේ යම් ලොකු පෞරුෂයක් බවට පත් වෙනොත් ඔබට ඉඩක් හැදෙනවා සමාජයේ. ඈ කොච්චර පටු පාරවල් වල පොඩි පාරවල් වල බස් එකකුත් යනවා මේ. ලොකු මහා ටුවරිස් මහල් වූ බස් තියෙන්නේ පාරෙන් එකයි බස් එක. නමුත් ඒ බස් එකක් යනවනේ පාර. ඉඩ හැදෙනවා. ඒ නිසා විශ්වයේ ඔබ ඔබේ ප්‍රමාණයට ඔබට ඉඩ හැදෙනවා. ඒ ගැන බය වෙන්න එපා. ඔබේ ප්‍රමාණයට ඔබට ධනය හම්බ වෙනවා. ඔබේ ප්‍රමාණයට ඔබට කීර්තිය ප්‍රසිද්ධිය ලැබෙනවා. ඔබේ ප්‍රමාණයට ඔබට ගෞරවය හම්බ වෙනවා. මේ අතහැරියයි කියලා මොකක්වත් අහිමි වෙන්නේ නැහැ. ඒවා නේද? අතහැරියද පස්සේ පින්වත්නි මේ අර සට කපට කන්නේ නේ. කෙලින්ම ඕපන් මයින් කතා කරන්නේ. ගොඩක් අය තරහ වෙනවා. ඇයි මිනිස්සු හිතාගෙන ඉන්න මගේ අරක නිසා මේක නිසා මේක නිසා මේක නිසා ගරු කරන්න ඕන කියලානේ. තේරුණා නේද? මං ධර්මයේ දැකලා ඉස්සල්ලාම බැන්නේ සභාපතිට. අපේ භාවනා මධ්‍යස්ථානයේ හිටියා සභාපති කෙනෙක්. යා ලෝකෙක් ඒ රෝහලක ප්‍රධානියා. මම මිනිහට තමුසෙ කියලා බැන්නා. එහෙනම් මේ মানে මිනිහ මට මොකද ඇඩ්වයිස් එකක් දාන්නේ? මම තමුසෙට උදව් මට කියන්නේ කියලා. ඒ කියන්නේ මට තේරෙන්නේ එයා ලොක්කෙක් කියලා. මට යව මොනතරම් ලොකු කෙනෙක් වුණා, ප්‍රෙසිඩන්ට් කෙනෙක් වුණා මට අදාළත් නැහැ. මං ඒ කාරණේදී කතා කරන්නේ. මොකද ඇත්තටම මෙයා සියල්ලට වඩා ඉහළ ගිහිල්ලා නේ තියෙන්නේ. ඊට පස්සේ ආකාම්බුරුන්න කතා කරලා අහලා දුන්නා, කවුද ආනන්ද කියන්නේ කියලා. පස්සේ ඉතින් මාව බලන්නත් ආව 15ක් 20ක් විතර එක පාඩ. මේ මේ අර සභාපති සමුසේ කියලා වෙන්න නිසා. එතකොට ඇයි එහෙම වෙන්නේ? එකක් ඒ උසස් වෙනවා. දැන් අපි බන්සලේ ලොකු හාමුදුරුවරු, පරණ හාමුදුරුවරු ගමේ ඉන්න අයට කොහොම කතා කරන්නේ? ඒ බලතෝ කොහෙද යන්නේ? ඔම කතා කරන්නේ මේක එක්කෙනා නැමෙලා. ඔය උන්නේ කොයිද යන්නේ? ඒ තමයි ලොක්කම තනියා. එතකොට මෙතනින් ඉබේම මෙයා ලොකු වෙනවනේ. ලොකු වුණාට පස්සේ එයා ඇත්තටම පොඩි කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඒ ගණේට આવොත් එහෙම මේ අර වගේ ස්වරූපයක් ගන්නවා. අර වගේ දතියක් පෙන්නුම් කරනවා. මොකද හේතුව මිනිස්සු හිතන්නේ මේ කීර්තිය නිසා, ප්‍රසිද්ධිය නිසා, බලය නිසා මේවා අනාගතයේ අයිතිවාසිකම් තියාගන්න ඕන, අපිට යටත් වෙන්න ඕන. අරෝ මේවනේ. මෙයාට මොන කිහිල්මලක්වත් නැහනේ. තේරෙනා නේද? උන්නත් එකයි, මලත් එකයි, ඇති උනත් එකයි, තරහ උනත් එකයි, දානෙ තිබුණත් එකයි, නැති උනත් එකයි, ගරු කළත් එකයි, නොකළත් එකයි, හෙට මලත් එකයි, දැම් මලත් එකයි කියන වටවල මිනිස්සේ ආවට පස්සේ කාණ්ඩ එහෙම එක එක නට ගුණ ධර්ම වලට ගරු කරන එක එක වෙනම එකක්. මහත්මා ගති වලට ගරු කරන එක ඒක ඒක එකක් නේද? ඩිසිප්ලින් කියන එක ඒක වෙනම එකක්. නමුත් මිනිසුන්ගේ එහෙම අනවශ්‍ය බලහත්කාරකම් වලට ගරු කරන්නේ නැහැ. උද්දච්චකම් වලට ගරු කරන්නේ නැහැ. මේක දෙයි නොදෙයි කියලා ගරු කරන්නේ නැහැ. මේක ගන්න ඕනේ කියලා ගරු කරන්නේ නැහැ. මේක දෙන නිසයි කියලා ගරු කරන්නේ නැහැ. විවුර්තයි. ඒ නිසා ධර්මයේ දැක්කායේ කට හොඳ නැහැ. එහෙම එකක් තියෙනවා. ධර්මයේ දැක්කහම එයාගේ කට හොඳ නැහැ. කොහොමත් අර කේමනකුත් තියෙනවනේ හිත හොඳ මිනිස්සුන්ගේ කට හොඳ නැහැ කියලා. ඒක ඇත්ත. හිත හොඳ මිනිහගේ කට හොඳ නැහැ. ඇයි හේතුව? එයාට අර යට සට කපටකම් මොකුත් නැහැ. එයාට මේ ලබන්න ඕනේ නැති වෙයි කියලා ඒ විහිව බයක් නැහැ. ඉතින් බුදුවරු කිසිම පැත්තක වැඩ එහෙම ස්ථිරව වැඩ හිටියෙත් නැහැ. තැනින් තැනට ගමින් ගමන පලාතෙන් පලාතට ගිහිල්ලා උන්වහන්සේ ගහක් මුල අවසානයේ සැතපුණා. මට ඔබ එකක්වත් දැනන්නේ නැහැ කියලා. එහෙනම් ඉතින් අර හොඳ හොඳ ආරාමයක ගිහිල්ලා සැතපෙන්න තිබ්බනේ පිරුණුවම් පාන්න. ඈ අපි මහමග තමයි, අහස තමයි මගේ වහල, මහ පොළොව තමයි මේ ගේ බිම. මම මේක ඇවිදගෙන යනවා. යම් තැනක මේ හිස තියාගන්න පුළුවන් තැනක පිරුණම් පානවා. පංචස්කන්ධය භාතමනු ක්ලේශ පරිනිර්වාණය 35න් සිද්ධ වුණා. ඊට පස්සේ ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වුණා. එතෙන්ට අපේ මනස අපි හදාගන්න ඕනේ. කොහෙන්ද අතහරින්න ඕන? මනසින්, චේතනාවෙන්, දර්ශනයෙන්. අතහැරපු පුජ්‍යලෙක් ඉන්න බෑ. අතහැරපු පුජ්‍යලෙක් හිටියොත් එයා බොහොම අමාරුවෙන් හේතු දක්වලා අතහැර අතහැර වීරියෙන් ඉන්නවා. ඒක පස්සට ගත්තක මං ආයි අල්ල ගන්නවා. දහම තරම් ඔබට වටිනා තව දෙයක් තිබේද? ප්‍රශ්නාර්ථය ඔබෙන් අහන්න. මට දහමට වැඩිය වටින දෙයක් තියෙනවද? අහලා බලන්න. දහමට වඩා ගේ දොර වටිනවද? දහමට වඩා ගෑණි වටිනවද? දහමට වඩා මිනිහා වටිනවද? දහමට වඩා දරුවෝ වටිනවද? දහමට වඩා මගේ තත්ත්වය, තානාන්තරය, නම්බුව වටිනවද? දහමට වඩා මගේ මේ ජීවිතයේ ශරීරයේ වටිනවද? අහලා බලන්න. එහෙම වටිනකම් තියෙනවා නම් ඒව විදර්ශනා කරන්න. ඒ විදර්ශනා කළ බලන්න පින්වත්. පින්වත් අපි විදර්ශනා කළා, හොඳටම විදර්ශනා කළා. ධම්මං විනා නත්ති සුඛානත්ත. ධර්මයේ තරම් වටින දෙයක් මට මේ ලෝකේ වෙන කිසි දෙයක් හම්බුන්නේ නැහැ. මං ඒ ධර්මයේ පා ගන්න කිසිම ලෝක සංස්කාර ධර්මයකට ඉඩ තිබෙන්නේ නැහැ. ඒ නිසා මම ධර්මයෙන් ජය ලැබුවා. පින්වත්නි, අප මේ සිද්ධ කරන්නේ ආත්ම වරුණාවක් නොවේ, අනාත්ම වරුණාවක්. මොකද මට ආත්මයක් නැහැනේ. ඒ නිසා මම හැම විටම වරුණා කරන්නේ අනාත්ම වරුණාව. තේරෙනද? මම දහමටපත් වුණා, මම දහම උදා කරගත්තා කියලා කියනකොටම එතන තියෙන ආත්ම වරුණාව නෙමෙයි, අනාත්ම වරුණාව. කාලික වරුණාවක් නෙමෙයි, අකාලික වරුණාව. එනිසා මා කරන්නේ අනාත්ම වරුණාවයි. ඔබටත් කියන්න පුළුවන්, මා මේ අධිගමයට පත් වුණා, මේ ඥානයට පත් වුණා, මේ කුසලයට පත් වුණා කියලා කියන්න පුළුවන්. පින්වත් මේ මට මුකුත්ම නැහැ කියලා කියන මිනිස්සුෙකුට වඩා බොරුවට හරි මට අධිගමයක් තියෙනවා කියන මිනිස්සය ශ්‍රේෂ්ඨයි. ඇයි මං එහෙම කියන්නේ? අර මට මුකුත්ම නැහැ කියන එක ළඟ තර්කයක්වත් නැහැනේ, බණක්වත් නැහැ, හරි දර්ශනයක්වත් නැහැ. අර බොරුවට හරි තියෙනවයි කියන කෙනාට ඒක ඔප්පු කරන්න හරි දර්ශනයක් තියෙනවා, බණ ටිකක් තියෙනවා. ඒ නිසා මොකක්කම් මට දහමන් නැහැ කියන කෙනාට වඩා මට බොරුවට හරි කෙනෙක් අධිගමයක් තියනවා කියන ඌ ශ්‍රේෂ්ඨයි අරයට වඩා ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි ඇත්තටම තියෙන කෙනා කියලා නේද? ඇත්තටම අධිගමයක් තියෙන කෙනා ඊට වඩා ශ්‍රේෂ්ඨයි. එහෙම කාටවත් මේ සාසන ධර්මයේම අධිගමයන් මේ බොරුවට කියන්න ඕනාවක් නැහැ ওই ප්‍රසිද්ධ අයට. මොකද ඇත්ත කතාව හරි හම්බ කරගෙන ගන්න නම් බණ කියන එක මේ සිස්ටම් එක තේරුණාද? කේන්දර බලන එක, දේවාලයක් කරන එක තේරුණාද? ඒ වගේ දේවල් තියෙන මේ දේවල් මේ බිස්නස් කරන්න තියෙන දේවල් මොනවද කරන්න පුළුවන්? ඒවයිනුත් මං කියන්නේ සේවයන් නොකරනොයි කියලා. ඒවයිතුත් යම් කිසි සේවයක් මිනිස්සුන්ට කරනවා. මේ අපි කියන මේ ගැඹුරු ධර්මය, මේ සංකීර්ණ ධර්මය සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. උන්ට පොල් ගෙඩියක් අතට දීලා ඔළුව වටේ තුන් පාරක් කරකවලා ඕකට එන ගහපන් කියලා ගහපන් ඕක පොල් ගෙඩියකම උන්ට තේරෙනවා. ඔහුගේ ස්ට්‍රෙස් එක එතනින් යවා ගන්නවා. ඇත්ත වශයෙන්ම මේක තිබුණ නැත්නම් ඕක මන්න බීයකින් ගිහිල්ලා කොටනවනේ. ඊට වැඩිය හොඳයි පොල් ගෙඩියකින් ගන්න එක. දැන් මම දැක්ක එක තරම් පොල් ගහන බලාගෙන හිටිය එක්තරා කාන්තාවක් ගැහුව පොල් ගෙඩිය කැහැල කෑලි දෙකට කැරිලා තා පොඩි කෑලි දෙකක් ඉතුරු වුණා. ඒ කෑලි දෙකක් ගෙනල්ලා ආයි ගැහුවා. මම ඊට පස්සේ මං ඇහුවා කාටද ගැහුවේ කියලා. මිනිහට ගැහුවේ කිව්වා. මිනිහට කාලා දෙන පොල් ඔක බුඩු වෙලාවම බලයක් ඕක කියලා ඉරලා කෑලි එන්න ගැහුවා. ඒ කියන්නේ එක සැරයක් ගැහුවාම ගහලා වරකෝ මේක කෑලිත් තරම් ගහනවා කිව්වහම ආයි. ඒ කියන්නේ ලොකු කෑල්ල දැක්කම ඒක අරගෙන ආයි ගහනවා කුඩු වෙන්න. ඒ කියන්නේ ඒ වගේ ආවේගයක් තියෙනවා. ඉතින් මං කල්පනා කරා හොඳයි. මන්නේ කොටනවට වඩා අරක හොඳයි, පොල් ගහන එක හොඳයි. බොහොම හොඳයි. ඒ වගේ තමන්ගේ ආවේග පිට කරගන්න ක්‍රමවේද. ආවේග පිට කරගන්න ක්‍රමවේද. ඉතින් සෙත් සාන්තිය වලටත් පොල් ගහනවා නේද? වස් වලටත් පොල් ගහනවා, දෙස් වලටත් පොල් ගහනවා. ඒකත් ස්ට්‍රෙස් තමයි ඉවර කරගන්න ක්‍රමවේදයක්. එතකොට ඔය ගංගා නම් ගඟේ ඒ වගේම නොයෙකුත් විදියට අර වතුර වලල ඔබලා ගන්න ඔයා සුද්ධ කරලා ගන්නවා, පවිත්‍ර කරලා ගන්නවා කියලා කම් නැහැ. චාරිත්‍ර. ඒ නිසා 100%ක් මේ මහා දර්ශනේ මිනිස්සුයෝ මේ අවදි කරන්න බෑ. දැන් මේ දහමට ඇවිල්ලා මිනිස්සු විවිධ තර්ක වාද විවාද වල රැඳිලා දර්ශනේ දකින්නේ නැහැ ගොඩක් දෙනේ. ඔහේ එක එක විවාද කර කර ඉන්නවා. සමහර අය දැනුමට මේකේ අකාලිකයි කියලා ආපු ගමන් එයා හිතනවා ඒක අවබෝධය කියලා. ඒක අවබෝධය නෙමෙයි. ඒක අවබෝධය නෙමෙයි. දෙන්නතුනේ මුළු ශරීරයෙන්ම සක්කාය දිට්ඨික කියන මේ විද්‍යුත් බලය අයින් වෙනවා. අයින් වෙලා ගිහිල්ලා තමයි රිලීස් වෙන්න ඕන. කරන්ට් එකක් නැති වයර් එකක් බවට පත් වෙන්න ඕන. දැන් කරන්ට් එක තියෙනවද කියලා බලන්න තමයි. කරන්ට් එකක් නැති වයර් එකක් බවට පත් වෙන්න ඕන. අන්න එයාට තමයි ඔය එම්ටිනස් කියලා කතා කරන්නේ. එහෙම නැත්නම් චේතෝ විමුක්තියට පත් වුණා කියලා කතා කරන්නේ. අසංකාරික බවට පත් වුණා කියලා කතා කරන්නේ කරන්ට් එක නැහැ වයර් එකේ. ලෝකෝත්තර පැත්තේ වචන නැහැනේ පින්නම්. හොඳ වෙලක්. ඒකෝර මේ කතා කරන හැම වචනයක්ම ලෞකිකයි. කතා කරන හැම වචනයක්ම ලෞකිකයි. ලෝකෝත්තර පැත්තේ වචන නැහැ. ඉතින් පින්නතුන්ට හරියට මේක ලෝකෝත්තර වචනද මේවා ලෞකික වචනද කියලා තේරෙන්නේ සංවේදීතාවන් වලින්. එනතුනේ අර ලෝකෝත්තර වචන ටිකක් අහගෙන ඉන්න ඉඳලා ගෙදර යනකොට තමයි Tamanට දැනෙන්නේ හරි සැහැල්ලුයි. අනේ හඳුරන්නේ ඔබ වහන්සේගේ බණ ටික ඇහුවාම හරි සැහැල්ලුයි. මේ අභිධර්මයේම ලෞකික බුද්ධලෙක් ලෞකික මූඩ් එකකින් කියනවා. අහල බලන්න පෑයන්. ඒ මනුසය කලාන්තය දාලා වැටෙනවා. ඇයි වැටෙන්නේ? ඒ තරම් බරයි ඒ වචන. ඒ ලෞකික ලෞකික මූඩ් එකකින් කතා කරන්නේ. දැන් ඒක අපේ හමුදුරු කෙනෙක් ඉන්න උන්වහන්සේත් එක්ක ටික වෙලාවක් කතා කරගෙන හිටියම ඔළුව විකාර වෙනවා. මොකද කිව්වම මිනිහගේ වචන හරි බරයි, දුෂ්ටයි. පොඩි වෙලාවක් කතා කරවත් ඉන්න බෑ. හරිම මනසට කරදරයක්. එතකොට ඇයි මේ මිහිරිය? ඉතින් අය සමහර දුෂ්ට උන්වහන්සේලා කියන්නේ අපි මෙච්චර හරි හරි බණ කියනවා, අපේ බණ අහන්නේ නැහැ උන්. අර විකෘති බණ අහන්නව යනවා, ආනන්දගේ බණ අහන්නව. අර යකාගේ වචන දුෂ්ටයි. ඒක නිසා කොච්චර බුදුබණ කියන්න ගියත් අසූචි වැගිරෙන්නේ. තේරුණා නේද? හරියට ලෝකෝත්තර ධර්මයට පිටිපෙරලා කුණුහරුප කතා කර කර හිටියත්, උදාහරණයක් කුණුහරුප කතා කරන්නේ, මම කියන්නේ කුණුහරුප කතා කරත් බැන්නත් දොස් කිව්වත් මොනවා කිව්වත් ඒ වචනේ රසවත්. මොකද චේතනාව හොඳයිනේ. දැන් අපේ චේතනාව හොඳව කුණුහරුපෙන් බැන්නත් අපිට ඇත්තටම hina යනවා. චේතනාව නරකින් හොඳක් කිව්වත් වැඩක් නැහැ. ඒක පීඩනයක් ඇති වෙනවා. එනිසායි අර කියන්නේ පඬිතයන් ගහන පොළු පාර හොඳයි, මෝඩයන් කරන ප්‍රසංසාවට වඩා කියලා. ඒකයි ඒක තේරුම. ඒක ලොකු යහපතක් තියෙනවා. ඒ නිසා කටවල් වල, බණ වල, පොත් වල නෙමෙයි තියෙන්න ඕන මේ ශ්‍රේෂ්ඨත්වය, විශිෂ්ටත්වය. සුභාසිත බව තියෙන්න ඕන. සුභාසිත බව තියෙන්න ඕන හෘදයේ, හදවතේ තියෙන්න ඕන. හදවත සුභාසිත නැත්තම් කට, ගත, අත, පය සුභාසිත වුණාට වැඩක් නෑ. සුභ චරිත වුණාට වැඩක් නෑ. හෘදේ බලන්න, හදවත පිරිසුදු බලන්න. හදවත පිරිසුදුයි කියුණාට මේ සියලු අසාධාරණකම් වලට මුහුණ දෙන්න ඕන, හැමදේම උහුල ගන්න ඕන, හැමදේටම කේන්ද්‍ර ගන්න තු වෙන්න ඕන, එහෙම එකක් නෑ. එයා සාධාරණ තැනක ඉන්නවා විතරයි. එහෙම නැතුව මේ හැම එකකටම යටත් වෙලා ඉන්න ඕන, හැමදේම කියන ගුණපක්ෂි ඔක්කොම ඔළුවේ දා ගන්න ඕන කියලා එහෙම එකක් නෑ. ඒ හරි තැනේ ඉඳලා හයියෙන් කතා කරන්නත් පුළුවන්, නෙවරිතිව කතා කරන්නත් පුළුවන්, සරට ක්‍රියා කරන්නත් පුළුවන්. හරි තැනේ ඉඳලා. තේරුණා නේද? හරි තැනේ ඉඳලා කොච්චරද කිව්වොත් යුද්ධ කරන්නත් පුළුවන්. හරි තැනේ ඉඳලා ඉතින් උරුගමුළු වජ්ජරුව එහෙම තමයි කරේ. ඒකෙන් ඉදිරියට ගමන් රජනට අපායක් නැත්තේ. නැත්නම් අපායක් හැදෙන්න ඕනේ. හරි තැන ඉඳලා යුද්ධ කරේ. තේරුණානේ? මා කිසිදු මිනිසෙක් නොම ලැබි. මං කිසිම කෙනෙක් මැරුවේ නැහැ. මා කලේ, මා නැති කලේ නපුරයි. මහා වංශය තියෙනවා. ඉතින් බින්නත් මේ කාලේ හිටපු මේ යෝදයෝ එහෙම මේ සමහර හාමුදුරුවෝ සිවුරු අරලා ගිහිල්ලා නේ. ඉතින් මොනතරම් දහමක් දරාගෙන හිටපුවයිද ඒ කාලේ හිටියේ? නිකම් මේ නිකම්ම නෙමෙයි, රාතන් වහන්සේලා දිගමිය වලට ආසන්න හෝ කිට්ටු හෝ ලැබමින් හෝ ලැබූ පිරිස. එතකොට ඒ නිසා මේ පුස් ධර්මයක්, ගොන් ධර්මයක්, තකතිරු ධර්මයක් නෙමෙයි මේ බෞද්ධය හැටියට අරන් තියෙන මහත් තකතිරු ධර්මයක්, වූත සම්පදායක්. කෑම වේලටයි, කන එකටයි, බොන එකටයි, කනේ කරාබු දාන එකටයි, අඳින එකටයි, සුදු අඳින එකයි, කළු අඳින එකයි මොන පිස්සුවක්ද? ඔක බුද්ධාගමද? මූණ වහන එකයි, ඔළුව වහන එකයි, ඈ රෙද්දෙන් පෙරෙද්දෙන් දහමක් නෑ. ඥානීය දර්ශනය ඇති කරන්න තියෙන්නේ. ඉතින් මිනිස්සුට හරියට විද්‍යාව උගන්වන්න ඕන, ඇත්ත උගන්වන්න ඕන. ඇත්ත උගන්වන්න ඕන නම් මිනිස්සු හිතන්න ඕන. හිතන්න නම් ඉතින් මිනිස්සුගේ මොළේ වැඩ කරන්න ඕන. ඒක උප්පත්තියේම ගහන එන්නත් තුළදී මොළේ අක්‍රිය කරනවා නම් කරන්න දෙයක් නෑ. මන් දන්නේ වෛද්‍යවරුම කියලා තියෙනවා. පොඩි කාලෙම ওই ළමයින්ට ওই ගහන මොළේ වුණට හරිය මේ කියලා අල්ලලා කෙල්ලන ගහලා දාන එන්නත් වල රසදිය දෙනවා. ඒ රසදිය ගිහිල්ලා මොලේ තැම්පත් වෙනවා. තැම්පුත් වුණාට පස්සේ මිනිසුට හිතන්න ශක්තිය නැතිලා යනවා. එතකොට හිතන්න බැරි මෝඩයෝ ඉන්නේ කියලා රටට දොස් කියලා වැඩක් නැහැ. උපදේවිතීදිම එන්නත් ගහලා මොලේ නැති කරනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. ඊළඟට ඉතින් බකන් නිලාගෙන ඉන්නයි තියෙන්නේ. මන් දන්නේ මට තේරෙන කාලේ ආවට පස්සේ නම් ඔය ගහපු සමාජයේ ඉලක්ක කරගෙන ගහපු කිසිම එන්න නැත්නම් මන්නම් ගහගත්තේ නැහැ. තරුණයෝ ඉලක්ක කරගෙන අරෝ මේවා ප්‍රතිශක්ති අරෝ මේ වර්ධනය වෙන්න කියලා ගහලා දාපු එකක්වත් ගහගත්තේ නැහැ. මොකද මුළු රටටම එක දවසේ ගහනෝනේ. ඒක තමයි භයානක. ඇයි ඔය එන්නත විසවීමක් වෙලා මොකක් හරි එකක් වෙලා මුළු රටම මළු. යකෝ ගහනකොට ටිකක් කොටස් කොටස් වශයෙන් වද්දාපි. එතකොට ටික ටික මැරෙන්නේ. අර කොර එක දවසේ ගැව්වාම මොකක් හරි ඇලර්ජි එකක් වුණොත් මුළු රටටම. එක්කෙනෙක්වත් මේක වාර්තා කරන්නවත් නැහැ. මං කල්පනා කරා මුන් ඔක්කොම මැලුත් එහෙම මේක ජාත්‍යන්තරයට වාර්තා කරන්න මම ඉන්න ඕන කියලා. ඒ මෙහෙම දේවල් වෙනවා ලංකාවේ. මොකද හේතුව ලංකාවේ එහෙම පරේක්ෂණයක් කරන්න පුළුවන් මට්ටමේ අය ඒව නැහැ. උපකරණත් නැහැ, හැකියාවලුත් නැහැ. එක්කෝ අපි පාවිච්චි කරන්න ඕන අපේ දේශීය දේ. දැන් වෙන රටවල් එහෙම ගහන්නේ නැහැ කියලා ලේසියෙන්. ජපානේ ගහන්නේ නැහැ. ජපානේ මිනිස්සුන්ට වෙනත් එන්නතක් ගෙනල්ලා. ඈ එහෙම ලේසියෙන් ගහන්නේ නැහැ. එක්කෝ ඒ මිනිස්සුන්ට ඒක අධ්‍යයනය කරන්න, ඒක ලොකු දෙයක් කරන්න හැකියාවක් තියෙනවා. එකෝ එක අව්‍යාජල විදිහට ඒක සිද්ධ කරනවා. මේක එහෙමයි. ඇමතිවරයට ලක්ෂ 500ක් දුන්නා නම් 400 2500 2000 දුන්නා නම් ලක්ෂ වලින් ගහපම් මේක මුළු රටටම කියලා කියනවා. ඒ ලංකාව, ශ්‍රී ලංකාව. ඊට පස්සේ මොලේ නැති වෙනවා. මොලේ නැති වුණාට පස්සේ හිතන්න බෑ. හිතන්න බැරි වුණාම අහගෙන ඉන්න තබ්බීර වෙලා මොලේ වැඩ කරන්නේ. අපිත් වැඩ කරේ නේ. හරි අමාරුයි මේක. මේ අර ස්ටාර්ට් කරලා ගත්තේ කොච්චරද අමාරුද කියනවනම් කකුල් දෙක පල්ලෙහාට ඔළුව උඩට දාලා ඔළුවෙන් හිටගෙන හිටියා. ඒත් සුද්ධ බුද්ධම වෙන මුන්ට මෙච්චර එන්නත් ගහලත් මුන්ට මොලේ කොහොමද තියෙන්නේ? මුන්ට මෙහෙම එන්නත් ගහලත් මුන්ට මොලේ තියෙන්නේ හොඳට ඔක්සිජන් තියෙනවා. ලිංගක් ගොටුකොළ ඇරවමව කන නිසා. මෙච්චර වස කවලා මෙච්චර මේ පල් බෙහෙත් වර්ග දීලා අර මේ තියෙන මේ 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 එක එක වස විස දාලා ඔක්කොම පකිස්තානයෙන් කුඩු ගොල්ල ගහලා යවන ස්පිරිතාලේ ටොන් ගණන් දෙන බෙහෙත් බීලත් මිනිස්සු කෙලින් ඉන්න එක ගැන සන්තෝෂ වෙන්න ඕන. ඇයි ඒව කරන්නේ? ඇයි ඒව කරන්නේ? නිවැරදි දර්ශනය නැති නිසා. නිවැරදි දර්ශනය නැති නිසා මිනිස්සුන්ට දර්ශනයක් නැහැ. නිවැරදි පාලකයන්ට නිවැරදි දර්ශනය නැහැ. ඒක නිසා එසා ප්‍රඥාහීන ලෝකයක් වුණොත් අනාගතයේදී මිනිස්සු කා කොටා ගැනීම, මරා ගැනීම ඉවරයක් නැහැ. පින්වත් මේක වළක්වන්න බෑ. කොහොමත් එතෙන්ට යනවා. බුදුහාමුදුරු දේශනා කරනවානේ එකිනෙකාට එකිනෙකා මුවා ගෝනා වගේ පේනවා, එකිනෙකාට එකිනෙකා විඳ ගන්නවා කියලා. ඒ නිසා බෙදීම් අඩු කරන්න ඕන. ආගමික බෙදීම් අඩු කරන්න ඕන, ජාතික බෙදීම් අඩු කරන්න ඕන, වාර්ගික බෙදීම් අඩු කරන්න. මේ බෙදීම් ඔක්කොම හදන්නේ රජේවල්. ළමයින්ට ශ්‍රී ලංකා මොඩල් එකට ඔක්කොම ටික ගන්නෙ නැතුව වෙනම ආගමික අධ්‍යාපන වෙනීම රාජ්‍ය පෞද්ගල කොහොම හෝම කියා බෙදලා 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 භාෂාවලට බෙදලා නිදහස් දවසට ලෝකයේ තමා එකම දැයි දූ දරුවන් වේවා කියලා සින්දුවක් කියනවා. හැබැයි එදා ඉඳලා කරන්නේ ජාතිවාදී හදන එක, ආගම්වාදී හදන එක. එකම විවෘත ස්වභාවයක් නැහැ. ඉතින් මේ ලෝකේ බොහෝ දෙනා විනාශ කරද්දී ටෙලිනාට්‍ය මිනිස්සුන්ට ප්‍රශ්න හැමදාම ඇති කරගන්න උගන්වද්දී, ඉරිසියා කරන්න උගන්වද්දී, ඈ එකිනෙකාට වසවිස දෙන්න උගන්වද්දී, ඒවයින් වලක්වන්න චේතනාව පිරිසිදු මිනිස්සු බිහි කරන්න දහමකට විතරක් හරි අමාරුයි. ඉතින් ලෝක ස්වභාවය මේකයි. ඒ නිසා අපි මේ බණපද ටික කියලා දෙන්න මිනිස්සුන්ට, ගන්න මිනිහට ගන්න, කවුරු හරි ඥානවන්ත කෙනෙක් හරි ඉන්නවා නම් ඒ පිරිසට හැදෙන්න අපි බණපද ටික කියන්නේ. ඒ නිසා ඔබේ ජීවිතයේ ඔබ තණ්හාව කියන එක මොකද්ද කියලා හඳුනගෙන තණ්හාව දුරු කරන්න. තණ්හාව කියන එක තියෙන්නේ හිත ඇතුලේ නිසා තණ්හාව කියන එක එළියේ නෑ. මේ තණ්හාව කියන එක දුරු කරන්න බෑ. දැන් මේ මේ මෙහෙම තියෙන දෙයක්, මේක තැනක තියෙන දෙයක්, දැන් ඔන්න මෙතන තියෙන මට ඕක තණ්හාව. මම මේක තව එක්කෙනෙකුට දෙනවා කාට හරි. දැන් තණ්හාව නැද්ද? තණ්හාව තියෙනවා නම් ඒක දිගටම තියෙනවා. තණ්හාව තියෙනවා. මං අච්චර දුන්න, මෙච්චර දුන්න, මෙච්චර දුන්න කියලා පිම්බිලා ඉන්නේ ඒකෙන්. දැන් මේ හොඳටම දන් දිච්ච අම්ම කෙනෙක් මේ ළඟ මේ මල පෙරේතෙක් වෙලා ඉපදුනා. හිතා ගන්න බෑ. භාවනා මධ්‍යස්ථාන හදලා, ඉරගඩන් දීලා, මහලු නිවාසයේ වහමයට දීලා, තිබුණු සේසත ඔක්කොමත් දීලා හැමදේම කරලා පිංකම් කළා. ඉතින් හිතා ගන්න බෑ පෙරේතෙක් වුණා. තේරුණා නේද? ඒ පෙරේතෙක් වුණා කියන්නේ ඒ ගෙවල් ආසිතෝයේ මේ අමුතු ගඳක් එනවා. ඊපස්සේ ඉතින් බැලුවා මොකද්ද කියලා. බැලුවාම අර අම්මගේ ආත්මය අර තමන්ම පූජ කරපු එක්තරා වැඩිහිටි නිවාසයක් තියෙන. ඒ වැඩිහිටි නිවාසේ වැසිකිළියේ ඉන්නේ. ගිහලා වැසිකිළියේ දැනෙච්ච එකේ. වලේ ඉන්නේ මේ ආත්මය. ඒකේ ඉඳලා අර ආත්මය එළියට ඇවිල්ලා සැරිසරනවා. සැරිසරනකොට අර වැසිකිළි ගඳ අනිවාර්යෙන් එනවා. ඒක ඉතින් විද්‍යාඥයෝ අනාගතේ කැමරාවල් හයි කරගෙන හොයාගෙන යාවි. මොකද මේ බෝතලේ අතරින් තිබ්බයි කියලා තණ්හාව අයින් වෙන්නේ නැහැ. මේ තණ්හාව අයින් කරනවා නම් එතන තියලත් අයින් කරන්න පුළුවන්, මෙතන තියලත් මේක අයින් කරන්න පුළුවන්. දැන් සිද්ධාර්ථ කුමාරයා කැලේට ගියපු ගමන් තණ්හාව අයින් වුණාද? නෑ, ඒක වෙනම වැඩපිළිවෙලක් වුණා. එහෙම එකක් තියෙනවා. මේක කවුරුත් හැබැයි ඉතින් ආත්මලාභයක් වාසියක් කරගන්න එපා. ආමතුරු එහෙනම් කිව්වා මේක තියාගෙන මෙතනම එහෙම ඒක එහෙම තමාට තම බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. තේරෙනනේ, නිවන් දකින්නයි කියන එක තමාත් එක්ක තියෙන සිද්ධියක් නිසා තමාත් එක්ක බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. ඇත්තම කරන්න තමන් එක්ක. අනුන්ගේ තියෙන තර්ක වාද විවාදات එක්ක පැටලෙන්නත් එපා. අරය මෙහෙම කියන, මෙහෙම මෙහෙම කියනවා කියලා ගොන් කතා කතා කර කර ඉන්නත් එපා. තමන්ට හැඟෙන තමන්ගේ ප්‍රශ්නෙත් එක තමයි යන. ලෝකේ තියෙන එක එක ප්‍රශ්න විසඳන්න යන්න එපා. පොත්වල ප්‍රශ්න විසඳන්න එපා. මගෙන් අහන්නත් එපා පොත්වල ප්‍රශ්න. මට මගෙන් අහන්න ඔබේ ප්‍රශ්නයක්. පොත්වල ප්‍රශ්න මට අහන්න. ඇයි එපයි කියන්නේ? විසඳලා ඉවර කරන්න බෑනේ. ඈ, මේ ලෝකේ තියෙන ආගම් පොත් කොච්චර දෙනවද? ඈ, ඒ නිසා ඕ පොත්වල තියෙන ප්‍රශ්න විසඳන්න ගියම ගැටලු වෙනවා. පුජ්‍යල ප්‍රශ්න අහන්න එපා. එක එක පුජ්‍යලගේ ප්‍රශ්න අහන්න එපා. පොත්වල ප්‍රශ්න අහන්න එපා. ඔබේ ප්‍රශ්නේ මේ මොහොතේ දැනෙන ප්‍රශ්න විතරක් අහන්න. අන්න ඒකට තමයි බුදුරු උත්තර දුන්නේ. පුජ්‍යලයේ නමක් කියලා ප්‍රශ්නයක් අහුවොත් උත්තර දුන්නේ නැහැ. මොකද හේතුව? ඒකට උත්තර දුන්නොත් එමේ පුජ්‍යලයාට එරෙහි වුණා බවට පත් වෙනවා. ඒ පොතට විරුද්ධ වුණා බවට පත් වෙනවා. එහෙම නැතුව පොතක් ගාව ගන්න නැතුව පිටින් කෙනෙක් ගාව ගන්න නැතුව තමා තුළ දෘෂ්ටිගත වෙච්ච ගැටලුවක් තියෙනවා නම් අන්න ඒක අහගන්න පුළුවන්. ඉතින් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් හැම දිනාටම නිවන් සුවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සම්මයි. අද ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් යුක්තව ධර්ම දේශනා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ ඒ ශ්‍රියා පෙරේරා පින්වත් මහත්මිය විසින්, එම් ඇතිනිය විසින්. බලාපොරොත්තු බවට පත්වන්නේ මේ දහම් කුසලය සියල්ලක්ම තමන්ගේ මව්පියන් දෙපළට අනුමෝදන් කර ගැනීම සඳහා, අනුමෝදන් කිරීම සඳහා තමයි බලාපොරොත්තු වන්නේ. කේ එල්පි නෝනා පින්වත් මාතාවටත්, ඒ වගේම කේ මාටින් පෙරේරා පින්වත් පියාණන් වහන්සේ ඇතුළු ඒ පවුලේ මේ පරලෝකයේ සියලුම ඥාති මිත්‍රාදීන්ට සාංසාරික වශයෙන් සුගතිගාමි වන්න, සසර යහපත් උප්පත්ති භාවයන් ලබන්න, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න, ප්‍රාර්ථනේ බෝධි නිවණින් සැනසෙන්න, මේ ධර්ම දේශනා කුසලයේ පින් පඳුරක් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඒ වගේම ශ්‍රී ආපේරේරා පින්වත් මහත්මිය අද දවසේ දායකත්වයේ දක්වමින් ප්‍රාර්ථනා කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේටත් ආරෝග්‍ය සම්පත් ප්‍රාර්ථනා කරනවා. දේශනාවට සහසම්බන්ධ වන සෑම සියලු දෙනාටම අතින් නිරෝගී සුවපත් භාවයේ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාලය තුළ ධර්මය අහන හැම දෙනාටම තුරුණුවන්ගේ දිව්‍යංගයේ ආශිර්වාදී ආයුරෝග්‍ය සම්පත් ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාටමත් ඉක්මනින්ම සද්ධර්ම අවබෝධයෙන් නිවිසනසෙන ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපත් පින්වත්නි ඒ ශ්‍රී ආපේරේරා පින්වත් මහත්මියටත් ඒ පවුලේ හැම දෙනාටමත් තුරුණුවන්ගේ ආශිර්වාද බලයෙන් මේ දහම් කුසල ආශිර්වාද බලයෙන් ආයුරාරෝග්‍ය සැප සම්පත් ලැබේවා. සද්ධර්මයෙන් බැබලෙන්නට ආවා ශක්තිය ලැබේවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා බල නැගේවා. ඒ පින්වත් පවුලේ හැම දෙනාටමත් ලෝකවාසී හැම දෙනාටමත් තුන්වගේ අනන්ත ගුණ ආශිර්වාද බලයෙන් අප්‍රමාදී විහෙරණය අදාදම ලබත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. වන්දනා කරගන්න අභිවාදන සීලෙස නිච්ඡන් බුද්ධාපචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු අන්නෝ සුකම් බලම් ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්සේතු චතු නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමෙන්ජතු. සම්බුදු සරණ වේවා. තෙරුවන් සරණයි.